දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි නිසනවන්නේ සෙනසුරාදා දවසේ අපි සූදානම් වෙන්නේ විශේෂයෙන්ම අද ධර්ම සාකච්ඡාව පවත්වන්න සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම දාස සාකච්ඡාව සමහර විට ලොකු සානාසෙත් එළි ඉඳලා සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා හරියටම කියන්න අමාරුයි කෙසේ නමුත් අපි ඉදිරියට කරගෙන යමු මේ සාකච්ඡාවදී අපි කරන්නේ මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව මතක් කරගන්නවා ඊට පස්සේ දවසේ මාතෘකාව සපයාගෙන පොතක් අසුරෙන් සූත්‍රයක් අසුරෙන් අපි ඔස්සේ ටිකක් සාකච්ඡා කරනවා ඉතින් අදත් උත්තරාන්ද ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නවා පොත කියවීමෙන් සහාය දක්වන්න ඉතින් මම ආරාධනා කරනවා අදට නියමිත යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරලා අපේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා
අවසරයි ස්වාමීන් වහන්සේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අද ස්වාමීන් වහන්ස කතිකාවත දෙවෙනි කොටසෙන් පටන් ගන්න තියෙනවා සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේන් ගිහි නොගිහි හැම දිනකුහාම ගේහසිත ප්‍රේමයෙන් උසුදුසු යාලුකම් සාදා නොගත යුතුය විෂභාගයන් හාද ස්වභාග වූද බාල තරුණයන් හාද රහස් හි නොබිනිය යුතු න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනී යස්මින් මිහිත මත්තන්තු වට්ටති යූ හෙයින් ආරාමයේ හිද ගමේ හිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬනගා සිනාව නොකළ යුතු සල්ලේඛං අච්ච ජන්තේන සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේපි න කාතබ්බා ආමිසත් හාය ලෝලතායි යුහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය දාගැබ් බෝමලු හැමදමින්ද ගඳදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි බලඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතු ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩු කීම් ආදි කතාද විෂභාග කතාද නොකළ යුතුයි වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුයි අන්‍යයනට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්තේ යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතු පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළ වනසේ වැඩ නොකළ යුතු කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු සෝභන් තේවං න රාජානෝ මුත්තා මනි විභූසිතා යතහා සෝභන්ති අතිනෝ සීල භූෂණ භූසිතා යනු හෙයින් ශීලාභරණේ මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිෂ්කාර භූෂණාදිය නොකළ යුතුයි අත්තකිලමතාන යෝගයට අයත් වන කෂ්ඨ වෘත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුයි බැහැර ගමන් නැවැත්විය යුතු පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණ සන්තානයේ වැටීමටද හේතුවන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු තමා වඩන කර්මස්ථාන හා රකිණා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සනට නොදැනනසේ කළ යුතු න භික්කවේ කේනච පරියායේන ජාතරූප රජතං සාදී ඊ තබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිලමුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිලමුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බාර නොගත යුතු යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකරගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පුද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපපැවදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. කරු උපසම්පදා විනය කර්ම සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සීලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතු. මෙහි නියමිත විවස්ථාවන් බිඳමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්වැල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
අපි එතකොට මතක් කරගත්ත යෝගාශ්‍රමීය කතිකාවත ඒකේ අවසාන කොටස. ඉතින් එහෙමනම් අද මාතෘකාව සපයා ගන්න තියෙන්නෙත් අපි මේ වෙනකොට දීඝනිකායේ පාතික වග්ගයේන සංගීත සූත්‍රයෙනුයි මාතෘකාව සපයා ගන්නෙ. ඉතින් එහෙමනම් අදට නියමිත කොටස ඉදිරිපත් කරන්න කියලා මම උත්තරානන්ද ස්වාමීන් වහන්සේටම ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ආතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන අට ධම්මා සම්මදක්ඛහතා. තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං. යතහිඳං බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ටේතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ අට්ට. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරණ ලද අට්ට ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සීලු දෙනාම විසින් සමගවැ ගැයිය යුතු, විවද නොකළ යුතු, එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම අට දෙනෙක්ද යත්? අට්ට පරිසා, කත්තිය පරිසා, බ්‍රාහ්මණ පරිසා, ගහපති පරිසා, සමන පරිසා, චාතුම්මහා රාජික පරිසා, තාවතින්ස පරිසා, මාර පරිසා, බ්‍රහ්ම පරිසා. පිරිස් අටක, කැත් පිරිස, බමුණු පිරිස, ගැහැවි පිරිස, මහන පිරිස, සිව්මහරජ පිරිස, තවතිසා දෙව් පිරිස, මර පිරිස, බඹ පිරිස, අට්ට ලෝක ධම්මා.
අපි මේ චුට්ට කතා කළෙමු මේ පිරිස් අටක් ගැන කියනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ කත්තිය, බ්‍රාහ්මණ, ගහපති, සමන, ඊනටින් චාතුම් මහරජිකනේ, චාතුම් මහරජික, තාවතින්ස, මාර, බඹ, බ්‍රහ්ම. මාර බ්‍රහ්ම. ඉතින් එතකොට මේ ඉතින් මෙතන අර ඒ දවස්වල එකතකින් අපිට මතක් වෙනවා මේ බුද්ධ කාලෙදි තිබිච්ච කුල ක්‍රමය නේද? කුල ක්‍රමේදී ඉතින් ඒගොල්ලෝ සලකලා තියෙන්නේ විශේෂයෙන්ම බ්‍රාහ්මයෝ බ්‍රාහ්මණයෝ තමයි ඉසාම ඉතාම ඉහළයි කියලා සලකලා තියෙන්නේ. බ්‍රාහ්මයාගේ කටින් උපදෙච්ච පිරිසක් විදිහට ඒගොල්ලන්ව සලකනවා බ්‍රාහ්මණින්ව. ඒතර කත්තියත් ඒ වගේමයි උසස් කුලයක් විදිහට සලකලා තිනවා. ඊට පස්සේ තමයි වෛශ්‍ය ශුද්‍ර කියලා මේ මොකද්ද මේ අනිත් කුල දෙක ඒකළු එතරම් සලකලා නැහැ. නමුත් වෛශ්‍ය කියන වගේ අර වෙළඳ පැත්තක් හිටපු පිරිසක් ඊළඟට ශුද්‍ර කියන්නේ තින් ආවතේව කරපු බැල මෙහෙකම් කරපු අපි කියමු පහත්ම කුලය කියලා සලකලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඉතින් අර පිරිස් වශයෙන් බුදුරජාන් වහන්සේ දැන් මෙහිම දහමටත් ඉතින් එකතු වෙලා තියෙනවා කත්තිය. ඉතින් වාක්කාරී සූත්‍රයක මට මතකයි ඔය බුදුරජාන් වහන්සේ පසු කාලීනව බුදු වෙලා බුදුනාන පස්සේ එක්තරා අන්දමක බ්‍රාහ්මණයෙක් ඇති වෙච්ච කතා සංවාපයකදී එනවා මේ කොයිකද උසස්ම කුලය කියලා. ඉතින් එතකොට ඇත්තරම ඒ බ්‍රාහ්මණයා මේ මොකක්ද ඒකට කියන්නේ සාධාරණීකරණය කරන්න හදනවා බ්‍රාහ්මණ කුලය තමයි උසස්ම කුලය කියලා. නමුත් බුදුරජාන් වහන්සේ පිළිවෙලට පිළිවෙලට ගෙනහිල්ලා පෙන්වනවා මේ ක්ෂත්‍රීය කුලය තමයි උසස් කුලය කියලා. ඉතින් ඔක්කොම ඉතින් අර සම්මුති වශයෙන් අර ඇතිවිච්ච කුල බෙහෙදය කුල මතවාද ඉතින් කෙසේ නමුත් ඉතින් බුදුරජාන් වහන්සේ ඔක්කොම ඛණ්ඩනය කරපු බවත් ආයේ පේන්න තියෙනවා. උන්වහන්සේ උසස්ම කුලයක පහළ වෙලා පැවිදි වෙලා බුදු වෙලා ඊට පස්සේ ඉතින් සියලුම කුලවල එන පිරිසට දහම විවෘත කළා. සංඝයා කියන තනි නමින් හඳුන්වන්නට පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ආයේ අර කුලෙන් ආවය මේ කුලෙන් ආවය කියලා කිසි බෙහෙදයක් නැහැ. ඉතින් බුද්ධ ශාසනය තුළ ඒ නිසා කත්තිය කුලයෙන් පැවිදි වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. උදාහරණයක් වශයෙන් අපිටම ආනන්ද ස්වාමීන් වහන්සේ, නන්ද ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේ, ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, ඉතින් ඔය ඔක්කොමලා ඇත්තම රජ පවුල් වලින් ආපු පිරිසක්. ඊළඟට බ්‍රාහ්මණ පවුල් වලින් ආපු තවත් පිරිසක් ඉන්නවා. දැන් සාරිපුත් ස්වාමීන් වහන්සේ, මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ, මහා කච්චාන ස්වාමීන් වහන්සේ, ඉතින් ඒ වගේ තාම ප්‍රබල බ්‍රාහ්මණ පවුල් වලින් පැමිණි පිරිසකුත් ඉන්නවා. වෛශ්‍ය පැත්තෙන් පැමිණි පිරිසකුත් ඇති. මට හරියට නම් වශයෙන් එහෙම කියන්න දන්නේ නැහැ. ශුද්ධ පැත්තෙන් ආපු අයත් ඇති. දැන් උදාහරණයක් වශයෙන් අපිටම සෝපාක, සුනීත, ඉතින් ඒගොල්ලෝ කෙලින්ම ශුද්ධ කියන බොහොම ටිකක් අර අඩුයි කියලා සලකන කුලයකින් පැවිදි වෙච්ච පිරිසක්. නමුත් ඉතින් බුදු සසුනට පැමිණියාට පස්සේ ආයේ කිසිම කුල ભેදයක් නැහැ. හොඳට සංඝ පිරිස විදිහට බොහොම සමගියෙන් සංඝ සමග සම්පන්නව ඕනෝන් කෙරෙහි මෛත්‍රී සහගතව කටයුතු කරව ආකාරය හොඳටම පේන්න තියෙනවා. ලස්සන උදාහරණයක් මතක් වුණා. දැන් අර බුදුරජාන් වහන්සේ හත් අවුරුද්දක් ගියාට පස්සේ වඩිනවනේ කිමුල්වත් පුරේට නේද? ඒ වැඩි වෙලාවේ දැන් පිරිසක් ඇවිල්ලා මහාන වෙන්න ඕනේ කියනවනේ. ඉතින් ඒක ඉන්නේ ශාස්ත්‍රීය පිරිසක් නේද? ආනන්ද ස්වාමීන්, ඔය ආනන්ද මේ ඊට පස්සේ අනුරුද්ධ, ඉතින් වගේ බොහොම එක් ශාස්ත්‍රීය කුලයෙන් නැත්තම් මේ කිමුල්වත් පුර පිරිස ඥාති පිරිසත් අය පැවිදි වෙන්න ඉන්නේ. ඉතින් එයාත් එක්ක ඉන්නවා මේ උපාලි කියන කපුවා නේද? කොණ්ඩේ අපන එක්කෙනා බාබර්නේ. ඉතින් ආවහම එක කරන එක ප්‍රධාන සිද්ධියක් තමයි දැන් මේ අය මේ තමන් ඉස්සෙල්ලා පැවිදි වෙන්නේ නැහැ. කවද ඉස්සෙල්ලා පැවිදි කරන්නේ? කොණ්ඩේ කපන කෙනාව නැත්තම් ඒ කවුද මේ උපාලිව තමයි ඉස්සෙල්ලා මහාන කරන්න කියලා කියන්නේ. ඉතින් එයා ඉල්ලන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ මේ අපි ඉස්සෙල්ලා පැවිදි වෙලා ඊට පස්සේ අන්තිමට උපාලිව පැවිදි කළොත් එහෙම ඊට පස්සේ උපාලිට සෙද්දෙනවා මේ මහුණාට පස්සෙත් අපිට වඳින්න. නේද? එතකොට ආයි හිතන්න පුළුවන් අපි මේ පැවිදුනේත් මේ ආයික් පැවිදෙලත් අපි කුල ભેදයක් මේ තියන් යනවය. අපි ආයිත් නිකන් අර රජ මේ පෙළපතක් මේ පවත්වන්න හදනවය කියලා නිකන් දෝෂාරෝපණයක් වෙන්න පුළුවන්. ඊට වඩා හොඳයි ස්වාමීනි ඔබ වහන්සේ ඉස්සෙල්ලා උපාලිව මහාන කරන්න. අපිට පුළුවන් උන්වහන්සේලාත් උපස්ථානයක් කරන්න, උන්වහන්සේලාත් දොර නමස්කාර කරන්න. එතන තියෙන අර තනිකරම මේ ඡත්‍රී කුලයෙන් පැවිදුනත් පුදුමාකාර අර ඒ ආපු රටාවට, සමාජ රටාවට එරෙහිව ගිහිල්ලා කුල ભેදයේ ඛණ්ඩනය කරන්න උන්වහන්සේලායි දායක වෙච්ච හැටි හොඳට පැපිලා පේනවා. ඊට පස්සේ උපාලි ස්වාමීන් වහන්සේ තමයි අන්තිමට විනයධාරීන් අතර අග්‍ර වුණේ නේද? දැන් විනය අපි කියන ඔය විනය පොත සම්පූර්ණයෙන්ම උපාලි ස්වාමීන් වහන්සේගේ සජ්ජහායනා කරන්නේ. දැන් අනිත් එක නම් ආනන්ද ස්වාමීන් වහන්සේ සජ්ජහායනා කරන්නේ පළවෙනි සංගායනාවේදී. උපාලි මහරහතන් වහන්සේ තමයි විනය පොත සජ්ජහායනා කරන්නේ. ඉතින් පමණකට තැනක් ලැබුණා. ඉතින් හැබැයි බැලුවාම අර ක්ෂත්‍රීය කුලයේ ඇත්තන්ට මේ බැල මෙහෙකම් කරපු කෙනා. ඒ නිසා කිසිසේත්ම මේ කුල බෙහෙදයට තැනක් දීලා නැහැ. ඒ නිසා මේ ඒක එක්තරා අන්දමකින් අර එදා කාලේ සමාජයට ඇතිවෙච්ච ප්‍රබල මේ ආකල්පමය වෙනසක්. මොකද තාම තදින් අටුවම් බැහැලා තියෙච්ච සමාජයක්නේ ඉන්දියානු සමාජය. කියන්නේ අදටත් ඉතින් එහෙමයි. සෑහෙන දුරට කුල බෙහෙද තදින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එබඳු සමාජයක බුදුරජාන් වහන්සේ ඉදිරිපත් වෙලා කුල බෙහෙදය සලකන්න නැතුව සියලු දෙනාම සංඝ කියන එක කොඩිය යටට ගත්තාම ඉතින් ඒක ලොකු සමාජ පරිවර්තනයක්. පස්සේ එනවා දැන් ඔය දැන් ඒ පිරිස තමයි සමන කියලා දාලා තියෙන්නේ. මේ සමන කියන වචනේ ඒ තරම්ම ලොකුවට ප්‍රසිද්ධ නැතුණාට සමන කියන ප්‍රදේශයේ තමයි මේ පිරිස ඇතුලේ තමයි බුදුරජාන් වහන්සේ ඇතුළු සියලුම ඒ සංඝ පිරිස ඉඳලා තියෙන්නේ. ශ්‍රමණ කියන වචනයෙන් තමයි සමන භවත් ගෞතමීන් කියලානේ කියන්නේ. ශ්‍රමණ ශාක්‍යපුත්ත කියලා කියනවා. සමන කියන පිරිසට තමයි එතකොට මේ බුදුරජාන් වහන්සේ ඇතුළු ඒ ගිහිගේ නික්ම ගිය පිරිස ඇතුළත් කරලා තියෙන්නේ. ප්‍රචාතුම් මහරජික තාවතින්ස මාර. ඉතින් ඔය ඔක්කොමලා එතකොට ගත්තාම ඔය දිව්‍ය ලෝකවල පිරිස. බ්‍රහ්ම කියලා ගත්තාම ඉතින් බ්‍රහ්ම ලෝක සාමාන්‍යයෙන් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් පෙන්වනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් පෙන්වනවා. ඉතින් ඔය ඔක්කොම එතකොට බ්‍රහ්ම ලෝක නේද 20ක් පෙන්වනවා. ඉතින් ඔය වගේ විවරණයක් ඉතින් ඔය ලෝකය හා සම්බන්ධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපි ඔවත් ඉතින් පොඩ්ඩක් දැනගෙන හිටියයි කියලා කමක් නැහැ. ඉතින් මම හිතනවා මේ මාතෘකාවට වඩා අපි ඊළඟ මාතෘකාවට පිවිසෙමු. ඉතින් මේක සම්බන්ධයෙන් අපි පොඩ්ඩක් යවලුවේ තියාගෙන මෙන්න මෙහෙම පරිසරයක් කුල ස්වභාවයක් ඒ කාලේ තිබුණා කියලා තේරුම් අරගෙන අපි ඉදිරියට යමු.
අට්ඨ ලෝක ධම්මා ලාභාච අලාභ ලාභෝච අලාභෝච යසෝච අයසෝච නින්දාච ප්‍රසංසාච දුක්ඛංච සුඛංච දුක්ඛංච. ලෝක ධර්ම අටක ලාභය අලාභය යසස අයසය නින්දාව ප්‍රසංසාව සුඛය දුක්ඛය. ඉතින් පටන් ගන්න
තියෙන තේන්නේ. ඔව්. ඉතින් ඒකත් හොඳ මාතෘකාවක්. ඉතින් අපි ඕක හරහා තමයි යන්නේ. අටලෝ දහම කියලා කියනවා. ඉතින් මේ අටලෝ දහම හරහා ආයි බුදු කෙනෙකුටවත් යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ඒකේ විශේෂත්වය. අපි බුදු නාය රහත් නාය කියලාවත් මේකෙන් එහෙම ගැලවීමක් නැහැ. ඉතින් හැබැයි උන්වහන්සේලා ඒකදී අකම්පිතව ගත කරපු හැටි තමයි තේරුම් ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් ඕන තරම් අපි හිතමු හොඳ ලාභ හරහා යනවා. උන්වහන්සේට අනේක විද ලාභ ලැබිලා තියෙනවා. කෙලින්ම කවුද මේ ජේතවනාරාමයේ පූජ කළා 18 කලක් ධනෙ විදං කළා. එහෙමනේ කියන්නේ නේද? අනේ පිටසුතුමා මේ 18 කෝටියක් රන් කහවණු විදං කළා කරයි කියලා කියනවා. ඉතින් ඒ වගේ පුදුමාකාර ලාභ සත්කාර ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපි තුම විශාකාව සම්පූර්ණයෙන් මේ තමන්ගේ අර මාලේ අයින් කළා, මාල විකුණලා තමයි මේ පූර්වාරාමයේ ඉදිරි කරේ. මිකාරමාතු පාසාදේ. ඉතින් කොසල් රජුරුව එහෙම ඉතින් නිතරම බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න එනවා, සාකච්ඡා කරනවා. ඊට පස්සේ කවුද කොසල් රජුරුවන්ගේ බිරිඳ ඉන්නේ? මල්ලිකා දේවි. තියා මුල් වෙලා තමයි අසදෘශ්‍ය මහා දානයක් දීලා තින්නේ. අහලා තින්නේ නේද? ඒක බුදු කෙනෙක් ලබන ජීවිතයක එක බුද්ධ ශාසනයක එක බුදු කෙනෙක් ලබන්නේ එකයි. ඒබඳු දානයක්. ඒ බඳු අසදෘශ්‍ය දානයකුත් ලැබිලා තියෙනවා. ඉතින් දානයේ පැත්තෙන් ලාභයේ පැත්තෙන් යන්න පුළුවන් උපරිමයේ ඉතින් බුදුරජාන් වහන්සේ ලැබිලා තියෙනවා. අලාභේ පැත්තෙන් ගත්තොත් අපි හිතමු ඔන්න දැන් ඒ ශාසනයෙම හිටපු කෙනෙක් ඔන්න ඉඳගෙන ගල් පෙරලනවා නේද? දැන් ශාසනයෙම තමන්ගෙම මේ ශ්‍රාවකෙක් ඔන්න තමන් මේ ගුජ්ජකූට පර්වතේ ගාවින් යනකොට උඩ ඉඳලා ගලක් පෙරලනවා මරන්න කියලා. එහෙම වෙච්ච තැන් ඊට පස්සේ ඇතම් අන්‍ය තීර්ථකයේ ඉන්නවා බුදුරජාන් වහන්සේට පින්නපාතේ ඉන්න කියලා උගලක් කටවනවා. කෙලිම මරන්න. කෙලිම වාඩි වුණ ගවන් පුටුව ඇදන් වැටෙන්න තියෙන්නේ මේ මොකද්ද මේ උල් වලට තමයි පුටු ඇදන් ගැටෙන්න තියෙන්නේ. මේ විදිහට කෙලින්ම උගුල් ලටවනවා මේ දානෙට එන්න කියලා. එහෙම අවස්ථා තියෙනවා. ඊට අමතරව තව ගත්තොත් දැන් දුණු ආයෝ ධම්මලා එහෙම දුණු ආයෝ ධම්මලා මරන්න හදනවා. ඊට පස්සේ පින්ඩපාත යනකොට දැන් ওই මාරාවේශයක් එහෙම වෙලා පින්ඩපාත යනකොට මේ දානෙ නොදී ඉන්නවා. මේ මුළු ගම්වාසීන්ම මේ මාරාවේශයක් නිසා දානෙ හම්බෙන්නෙම නැහැ. මාරයත් නිකන් කොලොප්පම් කරනවා. දැන් කෝ ඔබ වහන්සේ මහලුකුට ගියා හම්බුන්නේ නැහැ නේ දානේ කියලා ඉතින් වායි මාරයත් නිකන් අර කොලොප්පම් කරනවා. ඒ වගේ අවස්ථා. ඊට පස්සේ ඉතින් ඔය කවුද මේ තවත් බ්‍රාහ්මණයෙක් ඔන වසලියා කියලා ඔන බයිනෝ. පුදුම. ඒ කියන්නේ අර මේ බැන වැදිච්ච අවස්ථා, නින්දා අපහාස වලට ලක් වෙන්න වෙච්ච අවස්ථා, දානෙ නැති වෙච්ච අවස්ථා. දැන් අපිට නම් හිතනවා අතරම් අසදෘශ්‍ය දානයක් හම්බෙච්ච බුදුරජාන් වහන්සේට කවදාවත් දානෙ නොලැබී තියෙයි කියලා හිතෙන්නේ නැහනේ නේද? දැන් එතකොට දානෙ පින්ඩපාතෙන් ගිහිල්ලා දානෙ ගෙංගෙට ගිහිල්ලා දානෙ හම්බෙන්නේ නැහැ. ඉතින් ආයිත් මාරයා කියනවා තමන් නැ ඔබ වහන්සේ නම් දැන් වඩින්න ආපහු මම එනම් පොඩ්ඩක් ආයේ මගේ මායාව වෙනස් කරන්න ඔබ වහන්සේ නා ආයි අඩින්නකෝ ඊට පස්සේ දෙන්න. බුදුහාඳුර නෑ නෑ මට දැන් ආයි ඕනේ නැහැ මම මේ ප්‍රීතිය අනුභව කරලා තමයි ඉන්නේ කියලා උන්වහන්සේ යන්නෙත් නැ පින්ඩපාතේ. ඉතින් එතකොට ඔය වගේ අර බුද්ධ චරිතය තුළම මේ තියෙනවා ඒ වගේ නොඑක් අවස්ථා. උප්පරිම වට්ටමේ ලාභ අවස්ථාවත් උපරිම වට්ටමේ නිකං සෑහෙන්න ප්‍රශ්න ආපු අවස්ථාත් තියෙනවා. ඊළඟට දැන් බුදු සාසනය තුළම හිටිය පිරිස ඔන්න කා කොටා ගන්නවා. දෙපිරිසක් කා කොටා ගත්තා නේද ഘോഷිතාරාමේදී? අන්තිමට කියනවා 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 අහන්නේ අත්තරලා දාලා යනවා යන්න. පාර්ලිය වනයට යනවා, කිසිම කෙනෙක් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේවත් එක්ක යන්නේ නැහැ, කිසිම කෙනෙක් නැහැ. පාර්ලිය වනයට ගිහිල්ලා තනියෙන් වැඩ වාසය කරනවා. කියනවා අර පාර්ලිය ඇතා ඇවිල්ලා උපස්ථාන කළා කියලා. කිසි කෙනෙක් නැහැ නේද? බුද්ධ චරිතය තුළ ඒ කියන්නේ උන්වහන්සේ පුදුම විදිහේ බොහොම ඒ කියන්නේ එක්ස්ට්‍රීම් තැන්වල බොහොම නිකන් බරපතල තැන්වල මේ මූණ දීලා තියෙනවා. ඒ වගේ සෑහෙන මේ හැලහැප්පීම් හරහා ගිහිල්ලා තියෙනවා. ඉතින් හැම තැනකම පේන තියෙන අර පුදුම තාදී ගුණයක් කියලා එකට කියනවා. මේ අටලෝ දහමින් කම්පා නොවන ගුණය තාදී ගුණය කියලා කියනවා. රෝගාබාධත් තේලා තිනවා. ඒකත් හොඳයි මතක් කරගන්න. දැන් රෝගාබාධත් බුදුරජාන් වහන්සේ වැළඳලා තිනවා. දැන් එක උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔය නීග්‍රෝධාරාමයේ පූජා කරන අවස්ථාව. බුදුරජාන් වහන්සේ නීග්‍රෝධාරාමයට වැඩම කරනවා. මේ ඉතින් ඒක සාක්්‍යෝ විදි කළා, හොඳට ලස්සනට හදලා ආසන ශාලාවක් විදිහට මේ දැන් ඒක පූජා කරන්න සංඝ පිරිසට ආරාධනා කළා. ඉතින් බුදුරජාන් වහන්සේ සංඝ පිරිසත් ප්‍රමුඛ කරගෙන වැඩම කළා. බණ කියනවා. බණ කියලා ඉතින් අර අයව සතුටු කළා. එහෙම ඉන්නකොට දැන් කොන්දේ අමාරුවක් එනවා. බේරන්න බෑ. ඊට පස්සේ ආනන්ද සානසර කියන ඔන්න සංගල සිවුර දෙපට කළා අතුරන්න, මම පොඩ්ඩක් විවේක ගන්න ඕනේ කියලා. එහෙම සැතපෙනවා. ආනන්ද සානසර කියනවා සීක ප්‍රතිපදාව ඉදිරිපත් කරන්න කියලා. ඔය විදිහට තමයි සීක සූත්‍රය. හරි ලස්සනයි සීක සූත්‍රය. එහෙම කියවලා බලන්න මජ්ක්‍ධිම නිකායේ. හරි ලස්සනයි. ඉතින් බුදුරජාන් වහන්සේ ඉදිරියේ ඉඳද්දි, සැතපෙලා ඉඳද්දි තමයි ආනන්ද සානසර සීක සූත්‍රය දේශනා කරන්නේ නේද? හරි ලස්සනයි. ඉතින් අර බුදුරජාන් වහන්සේ ඒ වගේ අර තමන්ගේ ශ්‍රාවකේ කියන බණ ටික අහන් ඉඳලා අන්තිමට වෙනකිටලා සාදුකාරක් දෙනවා. ආනන්ද ඔබ ලස්සන්ට බණ ටික කිව්වා කියලා සාදුකාර දෙනවා බුදුරජාන් වහන්සේ. ඉතින් ආයි මේ ලෙඩ වුණා අය ලෙඩ වෙන්න හොඳ නෑ. එහෙම කතන්දරයක් නැහැ. ලස්සන්ට ඉතින් ඒක අර මේ ශරීරයේ හැටි, මනුස්ස ශරීරයේ හැටි ඒක දෙනුත් ආදර්ශයක් දෙනවා අපිට. ඊට පස්සේ දැන් අර කවුද මේ දේවදත්ත ගල් පෙරලපු අවස්ථාව. එතෙන්දී එහෙම මේ කියන්නේ අපි දන්නේ නිකන් ගලක් පෙරලුවක් මේ මොකද ඇඟේ ලේසෙලුවා කියලා විතරයිනේ. ඒ හරහා ලොකු පීඩාවකුත් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ පීඩාව විඳගත්ත හැටි, ඒ පීඩාව ඉවසපු හැටි මේ මිනිස්සෙයින්ට වඩා දකින්නේ දෙවියෝ. සතුල්ලපකායික කියලා දෙවිය කොට්ටාසයක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට මේ ප්‍රශංසා කරනවා. ස්වාමීනි අපිට හිතාගන්න බැහැ ඔබ වහන්සේ මේ මහා නාගයෙක්, කියන්නේ මේ ඇතෙක්, මේ තාම ප්‍රබල අන්දමේ දුක්ඛ වේදනාවක් ඔබ වහන්සේ කිසිම කෙඳිරියක් නැතුව දරාගෙන හිටියා කියලා මේ ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ මහා නාගයෙක් මේ තරම් දුක්ඛ වේදනාවක් ඉවසගෙන හිටියා කියලා. තවත් ඔය අවස්ථා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේට මේ මොකද්ද බඩේ අමාරුවක් එහෙම ඇදිලා නේද? එක දිගට පිරුණම් පාන්න කිට්ටුව ඒ නිකන් අර අතිසාරයට වගේ එනවනේ නේ, ලේ අතිසාරට. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ එහෙම ඇවිල්ලා තමයි මේ වාස් කරන්නේ නේද? මල මුත්‍රාස් කරන්න සක්‍ර දෙවියෝ ඇවිල්ලා. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඊට පස්සේ තවත් තියෙන ඔය චුන්ද සාවින්හන්සේ ඇවිල්ලා මේ බොජ්ජංග පිරිත කියන්නේ නේද? බුදුරජාණන් වහන්සේටත් හොඳටම අසනීපයි. එන්න එන්න ලෙඩේ වැඩි වෙනවා. චුන්ද සාවින්හන්සේ උන්වහන්සේව බලන්න ආපුවාම කියනවා චුන්ද මට බොජ්ජංග ගැන ධර්මයක් දේශනා කරන්න. අන්න චුන්ද සාවින්හන්සේ බොජ්ජංග පිරිත කියනකොට ඔන්න සනීප වෙනවා. තවත් ඔය පින්නම් පාන කිට්ටුවම මේ හැදෙනවානේ ලේ අතිසාරේ අර ලෝහිත පක්ඛන්දිකා නේද? ඒක වැඳුනහමත් දැන් ආනන්ද සායනස හිතන්නේ කෙලින්ම ඔන්න වෙන්න දැන් කියලා. එච්චරට හරීම අර චවි වර්ණය බොහොම දුර්වල වෙලා මුළු කායික වශයෙන් අඩපණ වෙලා සෑහෙන්න ඉතින් මේ අසාධ්‍ය වෙනවා. හැබැයි බුදුරයන් වහන්සේ මේ එතන හරි ලෝක සූත්‍රයක් වෙනවා මේ ගිලාන සූත්‍රය කියලා. බුදුරයන් වහන්සේ එතෙන්දී අදිෂ්ඨානයක් කරනවා මම මේ උපස්ථායකින්ට දන්වන්නේ නැතුව මේ පින්නවන පානක සුදුසු නැහැ. ඉතින් ඒ හින්දා තව පොඩ්ඩක් මේක අල්ලන් ඉන්න ඕනේ කියලා මේ ආයු සංස්කාරය හරින් නැතිව තව ටිකක් අදිෂ්ඨාන ශක්තියකින් තව ඉද්ධිපාද වඩපු ඇයට තියෙනවලුනේ හැකියාවක් නේද? එතකොට ඉද්ධිපාද පාවිච්චි කළා මේ අදිෂ්ඨාන ශක්තියකින් මේක රෝගේ වැඩපවත්ව ගන්නවා මාස 3ක් දුවහෙද. ඉතින් එහෙම වැඩපවත්වන ඊට පස්සේ ආනන්ද සායන වහන්සේ දැන් දකින්න බුදුහන්සේ පොඩ්ඩක් ආයි දැන් මේ සූපත් වෙලා මේ වෙහෙරේ සෙවණැල්ලේ පොඩ්ඩක් ගිමන් නිවන අවස්ථාව දැකලා ඉතින් ආනන්ද සානන්සේ ඇවිල්ලා කියනවා සාමීනී මම්බෝ මට පුදුමාකාර සාහනයක් දැන් දැනෙන්නේ. මෙතෙක් මේ වෙලාවේ ඔබ වහන්සේ අපවත්ේ කියලා මං හරි බයෙන් හිටියේ. මේ දැන් නම් මට ලොකු සාහනයක් ඇති වුණා. සාමින්වහන්සේ ටිකක් සූපත් වෙලා ඉන්නවා දැක්කහම මගේ ඒත් හැබැයි හිතේ පොඩි දෙයක්ත් තිබුණා මේ ඔබ වහන්සේ අපිට මේ අවසාන අවවාදයක් දෙන්නේ නැතුව පිරිනුවන් පාන එකක් නැහැ කියලා. ඔහොම ගවා ඔන්න බයිනවා මේ බුදුහාමුදුරුව ආනන්ද සානන්ද මම මෙච්චර බණ කියලා දිනවා බල මේ තව උනා දහන්න හදන්නේ මගේ කිසිම ගුරු මුෂ්ටියක් නැහැ ඔක්කොම ටික මං කියලායි තියෙන්නේ ඒ නිසා පොඩ්ඩක් දෝෂ ආරෝපණය කරනවා ඉතින් හරි ලස්සන හරිම ස්වාභාවිකයි නේද හරි අර හරිම පුදුමාකාර ලෙන්ගතුකමක් හරි පුදුමාකාර සමීප බවක් තියෙනවා නැතුව මේ මහා අහසින් පහත් වෙච්ච මේ චරිතයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ අර ලස්සනට මේ ආශ්චර්ය මනුස්ස ගුණය හොඳට පෙන්වලා තිනවා මේ ජීවිතේ මුණපාන්න වෙන විවිධාකාර හැලහැප්පීම් හරහා විවිධ ප්‍රශ්න හරහා ඉතින් ඊට පස්සේ දැන් ඔය කවුද මේ දේවදත්ත කඩায়න යනවානේ 500ක්ම එහෙමත් වෙනවනේ නේද දේවදත්තම ඉඳලා අර පංචවරයක් කිල්ලා දෙන්න බෑ කිව්ව ගමන් ඔන්න කට්ටියක් යනවා ඉතින් කාලවරෙන්ක ඉතින් මේ තමන් එක්ක තමන් පැවිදි කරව මිනිස දේවදත්ත දැහැගෙන යනවා 500ක් කෙලිම ආ ඉවරයි ඉතින් ඊට පස්සේ යන්තම් ඔම ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුර දැනගන්නවා මේ කට්ටිය ගියාට කවදා හරි නුවණ මුහු කරා යනවා කියලා දිනේ දැනගත්තට පස්සේ තමයි සාරිපුත්ත සායනාතර කියන්නේ අන්න ගිහිල්ලා කට්ටිය දැන් මේ එකන් එන්න කියලා සාරිපුත්ත සායනාතර තුතියක් මැලි වෙනවා දැන් එතන ලොකු පිරිසක් ඉන්නවානේ මට තනියෙන් යන්න බෑ කියනවා මොකද කවුද කාත් එක්කද මන්ද යවන්නේ සෝ මතයි මොග්ගල්ලාන සානසත්තුත් කොහෙද යවන්නේ ගිහිල්ලා මේ දේවදත්ත හිතන්නේ හරි සාරිපුත්ත මොග්ගල්ලානත් අපේ ගැට්ටට ඉන්න තමයි හදන්නේ ටක් ගාලා දොර විවෘත කරලා දෙනවා උන්නාසල දෙනවත් වැඩම කරනවා තසේනම් සාරිපුත්ත සානසේනම් මම පොඩ්ඩක් බණ ටිකක් කියන්නම් කියලා බණ ටිකක් කියන්න ගත්තාම ඉතින් අර දැන් අර බුදුරජාන් වහන්සේ චරිත රඟපාන්න හදනවා දේවදත්ත. දැන් සමහරවල් සාරිපුත්ත සානසේ බණ කියද්දී දැන් ඔය ආනන්ද සානසේ බණ කියද්දී බුදුහාඳුර බොහොම නිහතමානී වහන් ඉන්නවනේ. ඉතින් ඒ වගේ මං වෙන්නද සමහරට මේ කවුද දේවදත්තත් ඒක අහන් ඉඳලා මිනිස්සුන්ට නිින්ද යනවද කොහෙද? ඒ ඇස්සේ ඔන්න කට්ටියම කොන්දේවාරක් හදනවා. ඕ ඒක තමයි. ඉතින් ඒ ඇස්සේ සාරිපුත් සානසේගේ බණ ටික අහලා කට්ටිය වෙනවා මේ පැත්තට. මරු ඇත්තටම හරි ලස්සනයි. හරි සජීවී ඇත්තට අපි මේවා නිකන් අර කතා කරද්දී අපි මේ බුද්ධ ශාසනය නිකන් අර යටපත් වෙච්ච යල්පැන ගිය අතීත බුද්ධ ශාසනයක් වෙන්නේ නැහැ. අපි මේ අතීත ප්‍රවෘත්ති අපි මතු කරලා ගන්නකොට හරිම හරි සජීවී දහමක් මෙතන තියෙන්නේ. ඔව්. අපায় වෙන්නවා. ඔව්. ඒ කියන්නේ මොකලන සානසතර තියනවනේ ඉර්ධිපාති හැඩපන්නන්නේ. ඉතින් ඒතකොට අර මේ දැන් අපි මේ මේ කාලේ අර මේ ඕඩියෝ විෂුවල් වගේ තමයි සාරුද සානාසේ අර ටිකක් බල ටික කියනකොට මොග්ගල්ලාන සානාසේ අතන තිරේ දානවා නේද ඔක්කොම ටික ප්‍රොජෙක්ටර් එක දාලා මේ විෂුවල්ස් දානවා ඉතින් එතකොට ඉතින් ආයි කට්ටියට කට උත්තර නැහැ ඔක්කොම ටික විවෘතයි ඉතින් ආයි හොඳටම ඉතින් පැහැදෙනවා ඊට පස්සේ තමයි 500ම එන්නේ මේ පැත්තට අන්තිමට මහිතේ සුණක් අත්තද කොහෙද පයින් දමලා අයිනවා මේ කාටද මේ දේවදත්තට අන්න අන්න ඔබ වහන්සේ මේ හිතාගත්ත අන්න කට්ටි අරන් ගියා කියලා. එතෙන් තමයි ලෙඩ වෙනවා කියන්නේ. ඒ වගේ හරි ලස්සනයි කියන්නේ විවිධ අවස්ථාවන් වලදී කියන්නේ බුදුරජාන් වහන්සේට එල්ල වෙච්ච විවිධාකාර මේ චෝදනා. දැන් අර කවුද චින්ජි මානවිකාව ඇවිල්ලා කෙලින්ම අභූත චෝදනාවක් කරනවානේ නේද? හිතාගන්න බෑනේ මේ චෝදනාව කෙලින්ම පිරිසට මේ බණ කීයක ඉඳන්දි. ඇවිල්ලානේ කියන්නේ මේ ඔබ වහන්සේ මේ බාරගන්න මේ දරුවා ඔබ වහන්සේගේ. කොහොමද වැඩේ නේද? සංඝ පිරිසත් ඉන්නවා මේ දායක පිරිස, රජ පිරිස, බ්‍රහ්ම පිරිස මේ අපි කතා කරන පිරිස ඔක්කොම ඉන්නවානේ. ඒ අතරනේ ඇවිල්ලා කියන්නේ මේ ඔබ වහන්සේ මේ මේ බණ කියනවා මහ ලොකුට මේ බලන්න දරුවා. ඔන්න වැඩේ. තවත් අර කවුද සුන්දරී පරිබ්‍රාජකාව මරලා හංගන්නේ නේද? මොකද්ද මේ මේ මේකේ ජේතවනාරාම ඉතින් මේ මිනිස්සයා දිගට යනවා. ඉතින් ඒක රාත්‍රී කාලේ තමයි ආව යවන්නේ. තීර්ථකය යවලා 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 අන්තර මරලා කෙනින්ම මල්ලාසනේ හංගන්නේ. මරු වැඩ ඇත්තටම වෙලා තියෙන. ඉතින් අනිත් එක දැන් සංඝ පිරිසගේ පැත්තෙන් ගත්තොත් අය මේ කොහොද මාගන්දියේ ඉන්නේ. මාගන්දිය මේ මාගන්දියව දැන් සරණ පාවා දෙන්න හදනවානේ බුදුහාමුදුරන්ට. මේ මාගන්දියගේ අම්මයි තාත්තයි ඇවිල්ලා ඒ අම්මා ඇවිල්ලා දන්නවලු මේ පාසලකුණු සම්බන්ධ විද්‍යාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු දැකලා බලනවා මෙයා නම් සුවිශේෂී තැනැත්තෙක්. මගේ දුවටත් එසේ මෙසේ පුරුෂයෙක් හරියන්නේ නැහැ. මෙන්න මෙයා නම් නරක නෑ කියලා ඔන්න බුදුහාඳුරන්ට තමයි මගුල් කපු ගම කරන්න යන්නේ. බුදුහාඳුර ඇවිල්ලා දැන් බුදුහාඳුර කොහොම හරි ඒ පාසලකුණ තියලා යනවා වඩිනවා. ඊට පස්සේ ඉතින් ඔන්න මේ දුවවත් එක්කගෙන යනවා දැන් දෙමහල්ලෝ දුවවත් එක්කගෙන යනවා බුදුහාමුදුරුවෝ ගාවට. ගිහිල්ලා බාර ගන්න කියනවා මෙන්න දුව. මෙන්න දෝණිය ඇඳලා ඉන්නවා හරිම ලස්සනයි. රජවරු ඉල්ලගෙන ආවා දුන්නේ නැහැ, සිටුවරු ඉල්ලගෙන ආවා දුන්නේ නැහැ, ඇමතිවරු ඉල්ලගෙන ආවා දුන්නේ නැහැ. ඔබ වහන්සේට අපි දෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ අර මේ මම බුදු වෙන්න කලින් මේ තණ්හා රති රගා ඇවිල්ලා මේ නැටුම් ටැංගුවා මේ ඔක්කොම දේවල් කරා. ඒ අයගේ මේ කිසිම කැතක් උණක් මොකක්වත්ම නැහැ. මම ඇහැක් කරලා බැලුවේ නැහැ. මේ මිනිස්සයා මම අතින් අල්ලන්නේ නෙවෙයි පයින් අල්ලන්නවත් කැමති නෑ කියනවා. ඒ උන් කරායේ වචනේ. ඒතර තමයි අර දෙන්නවා පැහැදිලිනවා, අම්මයි තාත්තයි පැහැදිලා ඇන්තමට මහන වෙනවා. දුව වෛර බැඳ ගන්න, දුව ඔව් ඔව් අසුචිකලයක් කියනවා. ඉතින් කොහොමරි දුව වෛර බැඳගෙන කොහොමරි යාව බැඳගන්නේ අපේ උදේන රජතුමා. උදේන රජතුමා බැඳගත්තට පස්සේ ඔන්න කොහොමරි බුදුහාඳුරන්ගෙන් පරිගන්න. එතන සාමාවතී ඇතුළු පිරිසක් ඉන්නවානේ, හරි ලස්සනයි ඒ කතා ප්‍රවෘත්ති කාතකින් බැලුවාම. ඒ සාමාවතී බිසව ඇතුළු පිරිස, ඒත් තවත් අගබිසවක් උදේන රජතුමාට හිටිය. ඉතින් ඒ සාමාවතී බොහොම මෛත්‍රී සහගතව කටයුතු කරනවා, බුදුරජාන් වහන්සේගේ බණ අහනවා, කුජ්ජුත්තරාගෙන් බණ අහනවා, අහලා ඒ අය මගඵල මේ සාක්ෂාත් කරගන්නවා. සාමාවතී කෙලින්ම කට්ටියම් ඝාතනය කරනවා නේද, මේ සමාවෙන්න මේ මාගන්දිය, මාගන්දිය සාමාවතී ඇතුළු බිරිස මේ මුළු පිරිසම ඝාතනය කළා දානවා. මුළු මුළු මේ මාලිගාවටම ගිනි තියෙනවා, තමන්ගේ ඥාතීන් ගැනලා මුළු මාලිගාවටම ගිනි තියෙනවා. පුදුමාකාර වැඩ. ඒ කියන්නේ අපි හිතනවා දැන් මේ කාලේ තමයි පුදුමාකාර රෞද්‍ර කාලයක් තියෙන්නේ, මිනිස්සු සත්තු වගේ හැසිරෙන්නේ මේ කාලේ කියලා. නෑ, මේ මිනිස්සු ඕම්මමයි, ගන්නම දෙයක් නෑ. ඉතින් ඒ කියන්නේ මුළු මිනිස්ස පරම්පරාවෙම තියෙන යුද්ධ කලකෝලාහල එක පිරිසක් ඉතින් අර තනිකර තිරිසන් විදිහට හැසිරෙද්දී තවත් පිරිසක් හැමයි වෙන ගමනක් යනවා. මේක තමයි මේක තිබිද තියෙන්නේ. මම දැන් දකින්නේ ආයි කාල බෙහෙදයක් නැහැ. ඒ කාලෙත් මේ කාලෙත් කොයි කාලෙත් ඉතින් එක පිරිසක් ඉතින් කෙලින්ම එන කොටා ගන්නවා, මරා ගන්නවා, දූෂණය කරගන්නවා එක පැත්ත ගැනවා. තවත් පිරිසක් ඒ පැත්ත ඔක්කොම අතලා දාලා මේක මේ මඩ වලක් කියලා තේරුම් අරගෙන මේකෙන් ගැලවෙන්න හදනවා. ඉතින් එහෙම දෙපැත්තක් යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මාගන්දියත් ඇතර මේ ඒ කාටද අල්ලස් දීලා එහෙම ඒ භික්ෂුන් වහන්සේලා ඔක්කොටම පින්ඩපාත වැදිනකොට පරිශෝෂණින් බන්නනවා. අහලා තියෙන නේද, පරිශෝෂණින් බන්නනවා. එතන හරි ලස්සනයි ඔය මේ එතන හොඳට ඇතර අපිට මේ සාකච්ඡාර අදාළ වෙන මේ ලස්සන ගාතාවක් එහෙම බුදුහාඳුරු කියනවා එතන. දැන් සංඝපිරිසට ඒ වගේ අර පින්ඩපාත යන්න විදිහක් නැහැ. මේ කට්ටිය කෙලිම දෝෂාරෝපණය කරනවා, මේ ඉඳගෙන බනිනවා, පරිශවාචනයෙන් බනිනවා. දැන් භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අපි මේ නුවර අතහැරලා යමු, මේක ඉන්න බෑ. මේ පිරිස විසින් මේ අපිට පරිශවාචනයෙන් බනිනවා, මේ පින්ඩපාතය හම්බ වෙනවා තියා කෙලින්ම ගන්නම දෙයක් නැහැ, මේ පින්ඩපාත යන්න නම් බෑ මේ නගරේ. ලස්සන ගාථාවක් කියන දිප්පෙන්න නෝ බුදුහාඳුරු. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේව අත්තනෝ නො පරතෝ දහේත පුසෙයුම් පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසන්ති පස්සා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. දැන් සුඛ දුක්ඛ දෙකටම, කියන්නේ ගමේ වෙන්න පුළුවන්, ආරණ්‍ය වෙන්න පුළුවන්, අපිට සැප ලැබෙන්නත් පුළුවන්, දුක ලැබෙන්නත් පුළුවන්. දැන් බලන්න يعني එක එක තැන්වල අපිට ඉන්න වෙනවනේ නේද, භික්ෂුන් වහන්සේලා වශයෙන් වේවා, ගිහි අය වශයෙන් වේවා. ඉතින් අපිට සමාලාවට අපි දන්න කියන තැන ඉන්නත් වෙනවා. සමහර විට ටිකක් ඈත තැනකට ගිහිල්ලා ආගන්තුක පරිසරයක ඉන්නත් වෙනවා, පිටරටකට ගිහිල්ලා ඉන්නත් වෙනවා, ආගන්තුක නගරයකට ගිහිල්ලා ඉන්නත් වෙනවා. ඉතින් මේ තැන් දෙකේදීම සුඛ දුක්ඛ පුට්ටෝ සැප දෙකෙන් ස්පර්ශ කරන්න සිද්ධ වෙයි. කරන්න දෙයක් නැහැ. සැප දෙකම, සැප දුක දෙකම තියෙනවා. සුඛ දුක්ඛ පුට්ටෝ නේව අත්නෝ නො පරතෝ දහේත. ඔන්න ඔතන තමයි ප්‍රශ්න තියෙන්නේ. අපි ඔය හැම අත්දැකීමක්ම මම මගේ කරගෙන තමයි බලන්නේ. යා මට ගැහුවා නැත්තම් යා මගේ යාළුවා නැත්තම් යා මගේ වැරද්ද දැක්කා නැත්තම් යා මට මොන හරි නින්දාවක් කරා නැත්නම් යා මට ප්‍රශංසා කළා. ඒතර මමත් ඉන්නවා, එයත් ඉන්නවා. අපි පුඤ්ජලයක් හදාගෙන තමයි මේ මුළු අත්දැකීම් ස්වභාවයම විස්තර කරන්නේ, අවබෝධ කරගන්නේ. එහෙම තමයි පුඤ්ජල පුඤ්ජල භාවයක් මත ඉඳගෙන මම මෙතන ඉන්නවා, ඔබ ඔතන ඉන්නවා නේද. එතකොට අපි දෙන්නෙක් ඉන්නවා. එතකොට එයා මට එක්ක ප්‍රශංසා කරනවා නැත්නම් එයා මට බනිනවා, නින්දා කරනවා. එතකොට අපි මේ පුජ්‍යල භාවයක් මත තමයි තනිකරම කටයුතු කරන්නේ. හැබැයි බුදුහාඳුර දෙන අවවාදය මොකද්ද? නේව අත්තනෝ නො පරතෝ දහේත. ආත්මීය වශයෙන් ආත්මයක් තනාගෙන මෙතන පුජ්‍යලයක් වශයෙන් සලකන්නත් එපා. අතන පරතෝ කියලා කෙනෙක් බාහිර වශයෙන් හදලා එහෙම සලකන්නත් එපා. පුසන්දි පස්සා උපදින් පටිච්ච. එතකොට මේ ඔක්කොම ස්පර්ශ කරන්නේ උපදි මුල් කරගෙන. මොනවාද උපදි කියන්නේ? අහලා තියෙනවා කියන්නේ. හොඳයි. ඔව්. ඔව් පංචකාම උපදි තියෙනවා. ඒ කියන්නේ අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා. ඉතින් ඒවා අපිට ලොකු ඇල්මක් දක්වනවා. ඉතින් අපි වෛති කරගන්නවා, ධනෙ කියාගන්නවා, දරුවෝ කියාගන්නවා, වස්තුව කියාගන්නවා, අපේ දැනුම කියාගන්නවා නේද? ඉතින් ඔක්කොම හරහා අපි කෙනෙක් හදාගන්නවා. මම මහා දැනුමැත්තෙක් කියලා ඔන්න කෙනෙක් හදාගන්නවා, මට හොඳට දරුවෝ ඉන්නවා කියලා කෙනෙක් හදාගන්නවා, මට වස්තුව තියෙනවා, මට ධනෙ තියෙනවා කියලා කෙනෙක් හදාගන්නවා, මට ලොකු ගෙයක් තියෙනවා කියලා කෙනෙක් හදාගන්නවා, මට හොඳ කාර් එකක් වාහනයක් තියෙනවා කියලා කෙනෙක් හදාගන්නවා, මට බලය තියෙනවා, මට පිරිසක් ඉන්නවා කියලා කෙනෙක් හදාගන්නවා. ඉතින් මේ ඔක්කොම උපදී. අපි මේ වට කරන් ඉන්නේ. අපි මේ කෙනෙක් හදාගන්න, පුජ්‍යලයක් හදාගන්න මේ ඔක්කොම මේ බාහිර උපදීන් වලින් තමයි නිකන් අනුග්‍රහය ලබා ගන්න. මේවා තමයි නිකන් අර මුක්කු ගහලා මේ මමයා නගිට්ටොල් තියාගන්න මේ මුක්කු ගහලා. හිතන්න දැන් අපිට වාහනයක් තියෙනවා කියලා, මේ වාහනේ එක මුක්කුවක්. වාහනේ මතක් කරනකොට හිතන්න දැන් ඒකයිලා හොඳම වාහනයක් කියලා BMW එකක් කියලා අද කාලේ දේශනා නේද? අනිත් හැට නෑ ඉතින්. මගේ BMW එක මතක් කරනකොට මම ටුට්ටක් ඔන්න දැන් මම විදිහට කැපිලා පේන්න පුළුවන්. ඔන්න මගේ දරුවෝ මතක් වෙනවා. අම්මා දරුවෝ ටික රොයල් එකට යන්නේ, විශ්වවිද්‍යාලය යන්නේ, දොස්තරලා ඉංජිනේරුව. දරුවෝ ටික මතක් වෙනකොට මම යට ඉන්න පුළුවන්. මම යටියක් වැංජබිලා ඉන්නවා. එතකොට දැන් බලය හම්බෙලා. ඔන්න දැන් මොකක් හරි ඇමති වෙලා, ජනාධිපති වෙලා, ආගමැති වෙලා මොකක් හරි ඔන්න බලය හම්බෙලා. ඉතින් බලය මතක් කරනකොට, තමන්ගේ නිලය මතක් කරනකොට අන්න ආයි මම වශයෙන් නැගී සිටින්න පුළුවන්. කෙනෙක් වශයෙන් කැපී පෙනෙන්න පුළුවන්. පුජ්‍යලයක් වශයෙන් කැපී පෙනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ධනය මතක් වෙනවත් එහෙමයි. ඉගෙනගත් එක ඔන්න තමන්ට උපාධියක් තියෙනවා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා තියෙනවා, නැත්නම් අරවා තියෙනවා, මේවා තියෙනවා. ඔන්න ඒ දැනුම පාවිච්චි කරලා ඔන්න කෙනෙක් හදාගන්න පුළුවන්. ඔක්කොම උපදී. ඊට පස්සේ තමන්ගේම පැත්තෙන් ඔන්න හරි ලස්සනයි. හිතමු අපේ රූපේ හරි ලස්සනයි. ඒ ලස්සන රූපේ මතක් වෙනවා නම් අනිත් අයට වඩා මම ලස්සනයි, මම තමයි රූප සුන්දරී කියලා. ඊට පස්සේ එදෙනුත් කෙනෙක් හදාගන්න පුළුවන්. ඉතින් මම ඔන්න නායකත්වයේ දරනවා, කෙනෙකුට නායකත්වයේ දරනවා, පිරිසට නායකත්වයේ දරනවා කියන්නේ මේ නායකකම මතක් වෙලා ඔන්න කෙනෙක් හදාගන්න පුළුවන්, පුංජලෙක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න දැන් මහාන වෙලා ඉන්නවා. අනිත් ඈනතේ ඔක්කොම ගිහියෝනේ, අපි නම් පැවිද්දෝ, අපි තමයි ලොක්කෝ කියලා ඔන්න එතනොත් කෙනෙක් හදාගන්න පුළුවන්. මොකද මහානකම කියන්නේ සෑහෙන මාන්නේ හදාගන්න පුළුවන් තැනක්. සෑහෙන පිරිසක් ඒක හදාත් ගන්නවා ඉතින්. ඉතින් ඒකිනුත් ලොකුවට හදාගෙන ඇඳ ගන්නවා, ආයි ගන්නම දෙයක් නැති වෙන්න. ඉතින් අනිත් අය ඉතින් වඳිනවනේ, මේ වයසක මිනිස් ටික ඔක්කොම ඇවිල්ලා වඳිනවනේ සුපටිපන්නෝ භගවතෝ කියලා. ඉතින් මෙන්න මේ මනුස්සය උඩ යනවා ඉතින්. දන්නේ නැහැ ආවුදුර උඩ. ඉතින් අර මතක නැහැ මේ මහණුනේ මොකටද කියලා මතක නැති වෙනවා. අනිත් අයට උපදෙස් දෙන්න යනවා, කෑක් ගොස්සන් ගහනවා, බනිනවා, කෙලින්ම කෑක් ගහනවා, නිකන් ඔබ මෙහෙම මොකද කරේ කියලා අහනවා. ඉතින් ඔන්න ප්‍රශ්න ගොඩක්. ඒ අහලා ඊට පස්සේ දැන් මේ ලොකු කෙනෙක් හදාගෙන ඒ අර මහානකම පාවිච්චි කරනවා කෙනෙක් විදිහට, අර පුජ්‍යලයක් විදිහට තමන්ව හොවා දක්වා. දේශපාලන ඉතින් ගන්නම දෙයක් නැති, ඒකමයි කරන්නේ. තනි ක්‍රම ඉතින් ඕවමයි, තමන්ව හොවා දක්වීමක්. අනිත් අයට ඉතින් තමන් හොවා දක්වුවත් කමක් නැහැ, අනිත් අයවත් පහත් කරනවානේ. අත්තුක්කංශන පරවම්බන කියලා කියන්නේ නේද? තමාව කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හොවා දක්වනවා, අනිත් අය සම්පූර්ණයෙන් පහත් කළ සලකනවා. දෙවැත්තම කළා දානවා. තමන් තමයි ලොක්කා කියලා කියාගන්නවා, අනිත් අය අමු පහත් කියලා මේ පාතරම දානවා. අත්තුක්කංශන පරවම්බන කියලාගෙන. ඉතින් ඔක්කොම පුඤ්ජල භාවය මත පදනම් වෙලා තියෙනවා. ඉතින් බුදුහාඳුරෝ කියන්නේ මොකද්ද? මේ උපදී නිසා තමයි දේශය ඇති වෙන්නේ. දැන් හිතන්න මේ විදිහට අපි ඔක්කොම දැන් වට කරගෙන මේවා මේ හරහා කෙනෙක් හදාගෙන පුඤ්ජලයක් හදාගෙන ඉඳද්දී කවුරු හරි එළිය ඉඳගෙන මේ දෝෂාරෝපණය කරන්නේ මේ මොකක් හරි උපදීයකට තමයි. එතන ඔන්න තමන්ගේ தත්ත්වයට දෝෂාරෝපණය කරනවා, තමන්ගේ බලයට දෝෂාරෝපණය කරනවා, තමන්ගේ දැනුමට දෝෂාරෝපණය කරනවා, තමන්ගේ දරුවන්ට දෝෂාරෝපණය කරනවා, තමන්ගේ වස්තුවට දෝෂාරෝපණය කරනවා, තමන්ගේ නිලයට දෝෂාරෝපණය කරනවා. ඒ ඔක්කොම අභියෝග එන්නේ මේ උපදි ටිකට තමයි. ඉතින් පුසන්ති පස්සා උපදීන් පටිච්ච. මේ ස්පර්ශයන් ස්පර්ශ කරන්නේ උපදීන් ඇති නම් තමයි. නිරූපදීන් කේන පුසෙයුම් පස්සා. එහෙනම් නිරූපදි தත්ත්වයකටපත් වුණා නම් උපදී සම්පූර්ණයෙන්ම අත්හැරලා දාලා අපි කියනවා උපදී පටිනිස්සග්ගයක් කියලා, සම්බූපදී පටිනිස්සග්ගෝ කියලා කියනවා. ඒ සියලු උපදීන් අත්හැරලා දැම්මා නම් බනිද්දි කොහෙටද වදින්නේ? දැන් හිතන්න නේද, බුදුහාඳුරන්ට ඇවිල්ලා දැන් කවුරු හරි බනිනවා, වසලයා කියලා ඔන්න බනිනවා. කොහටද වදින්නේ? වදින්න තැනක් නැහැනේ නේද? කියන්නේ උන්වහන්සේ දැන් ඔකේ ගැඹුරු අර්ථයෙන් කියනවා මේ උපාදාන ස්කන්ධ එකක්වත් උපාදාන කරගෙන නැහැනේ නේද? රූපස්කන්ධේ උපාදාන කරගෙන නැහැ. වේදනාස්කන්ධේ උපාදාන කරන්නේ නැහැ. සංඥාස්කන්ධේ උපාදාන කරන්නේ නැහැ. සංස්කාරස්කන්ධේ උපාදාන කරන්නේ නැහැ. විඥානස්කන්ධේ උපාදාන කරන්නේ නැහැ. ඒත් මොකකටද, මොකක් පාවිච්චි කළාද ඇටැක් කරන්නේ? මොකක් පාවිච්චි කළාද අහවලා කියලා බනින්නේ? නේ නේ හිතලා බැලුවාම නිකන් තාර්කික වුණත් හිතලා බැලුවාම දැන් අපිට මොකක් හරි කෙනෙක් හදාගන්න දෙයක් තියෙන්න ඕනේ. කෙනෙක් හදාගන්නේ අපි දෙයකට හේතු වෙලා දෙයක් අල්ලගෙන දෙයක් උපාදාන කරගෙන කෙනෙක් හදාගන්නේ. එතකොට එහෙම එකක්වත් උපාදාන කරගෙන නැත්තම් දැන් මේ හිත කොහෙද තියෙන්නේ නේද? එතකොට බනින දෙයක්, ගහන දෙයක්, වදින තැනක් නැහැනේ. එතකොට වදින තැනක් කියලා මේ අහුවෙන දෙයක් නැහැ. රූපෙටද බනින්නේ, නැත්තම් වේදනාවන්ටද බනින්නේ, සංඥාවටද බනින්නේ, තමන්ගේ චේතනාවලට සිතුවිල්ලටද බනින්නේ? මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ගෙන් කරන මේ අපි කියමු විඥාණයටද බනින්නේ? මොකක්වත් අල්ලල නැහැ. ඉතින් මොකටවත් වදින්නේ නැහැ. ඉතින් බුදුහාඳුරන්ට ඒ නිසා කොයි තරම් අර එක බමුණෙක් ඇවිල්ලා බයින්නේ හොඳටම. එක්තරා වෙලාවකදී ඔන්න බුදුරජාණන් වහන්සේට දානෙට ආර්දනා කරන හරි මේ විදිහට ඇවිල්ලා ඔන්න හොඳටම බයිනවා. බුදුරජාණන් වහන්සේ බයින්න දීලා හොඳට ඉතින් බැනලා 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 මනුස්සයන් නවත්තනවා. බැනලා ඉවරද කියලා අහනවා. ඉවරයි කියනවා. ඊට පස්සේ අහනවා මම පොඩි උපමාවක් අහන්න මොකද කියන්නේ. දැන් ඔන්න ගෙදර කවුද ඉන්නේ? මාත් ඉන්නවා, අම්මගේ හාමිනෙත් ඉන්නවා. දැන් හාමිනේ ඔයයි ඉන්නකොට ඔන්න දැන් එනවයි කියනවා මේ ආගන්තුක පිරිසක්. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි දෙන්න එකතු වෙලා හොඳට ඉතින් කෑම මේ ටිකක් ලෑස්ති කරලා ඔක්කොම සූදානම් කරලා මේ ඉන්නවා. ඊට පස්සේ අපි තමු දැන් ඔන්නේ ආගන්තුක පිරිස ආවේ නැහැ. ඒක බාර ගන්න, ඒ දාණය ගන්න නැත්නම් මොකද ඒ මොකද්ද ප්‍රිය සම්භාෂණයට ඒගොල්ලෝ ආවේ නැහැ. දැන් මොකද කරන්නේ? ඉතින් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ, විසි කරන්නත් බෑනේ. මායි බිරිඳා ඉතින් මේ කෑමට ගන්නවා. ආ ඒ වගේ තමයි මමත්. දැන් ඔබතුමා දැන් බැන්න 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 ඉතින් මම බාර ගන්න නැහැ. ඔබතුමා බාර ගන්න ඉතින්. මම එකක් බාර ගන්නවා. අහන් හිටියම මම එකක් බාර ගන්න නැහැ. ඉතින් ඔබතුමාටම බාර ගන්න පුළුවා. ඉතින් ඒ වගේ පස්සේ තියෙන මිනිස්සුන්ට ඉතින් පැහැදෙනවා ඉතින් මේ මෙච්චර බැනලා ඉතින් ගාලක් නැහැ නේ. ඉතින් ඒක අර ලස්සනයි. ඔය තවත් ලස්සන මේ ගාතාවක් එනවා මේ ධම්මපදේ උපමාව මං කියන්නම්. ගාතාව පස්සේ මතක් වෙයි. මේ දැන් හිතන්න මේ මොකද්ද මේ අපි ගාව තියෙන්නේ සිංගින් බෝල් එක. මේ පාත්‍රය තියෙන්නේ අපි ටංගාල සද්ද කරාම මොකද වෙන්නේ? නාද නින්නා දෙනවනේ නේද? ඒකනේ ඔගේ පොයින්ට් එක. අපි ඒකට පොඩි තට්ටුවක් කරාම නින්නාදයක් එනවනේ. එතනනේ ඒකේ ලස්සන තියෙන්නේ නේද? එතන අපි තට්ටු කරාම එයාත් තට්ටුවක් එයාත් සද්දේ නගනවා. අපි තට්ටු කරනවා එයා සද්දේ නගනවා. එතකොට එකපාරක් නේ කීප වාරයක් සද්දේ නගනවා. ඉතින් ඒ වගේ තමයි මේ සාමාන්‍ය මනුස්ස හිත. හිතන්න කවුරු හරි ඇවිල්ලා බැන්න කියලා. බැනීමට ලක් වෙච්ච කෙනා අර බැනපු කෙනාට අනිත් පැත්තට ප්‍රතිප්‍රහාර එල්ල කරනවානේ. නේද? ඔන්න මට ඇවිල්ලා බැන්න. මමත් අනිත් පැත්තට බයිනවා. ආයිත් කල්පනා කළා ආයිත් බයිනවා. ආයිත් කල්පනා ආයිත් බයිනවා. මතක් වෙන වාරයක් පස්සේ තනියෙන් හරි බැන ගන්නවානේ. අර මෙහෙම මට කිව්වා මෙහෙමයි කිව්වා කුටියට ගිහිල්ලා බයිනවා. තනියෙන් ඉන්නේ හැබැයි ආයිත් බයිනවා. අර මිනිස්සයා පලාතක නෑ, දානශාලාවේ නෑ, හැබැයි කුටි ඉඳන් බයිනවා. වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ ඕක තමයි නින්නාද දෙනවා කියලා කියන්නේ. දැන් හැබැයි ඔය මේ පාත්‍රේ කැඩලා නම් තියෙන්නේ, ඉරක් ගිහිල්ලා නම් පැල්මක් ගිහිල්ලා නම් වදිනවා වැදිනවා එච්චරයි. නින්නාද දෙන්නේ. තෝ ගාතාවක් බුදුහාඳුරෝ උතෙන්ට දේශනා කරනවා මෙන්න මේ වගේ. අපිට පුළුවන් නම් මේ කැඩිච්ච ලෝහ භාජනයක් වගේ වෙන්න, කැඩිච්ච ලෝහ භාජනයක් වගේ වෙන්න ඒකට ගැහුවටයි නින්නාද දෙන්නේ නැහැ. ආයි ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ. ඒකේ එම්බ බහ ගාල හිටියා හිටියම තමයි. ඔකේ ලස්සන ඒ ගාතාව මට මතක් වෙන්නේ. මොකද්ද ඒ ගාතාව? සමහරට නිරංජලට හම්බෙයි. බලමු මේගොල්ලෝ හොයාගෙන දාන්න ඉඩ තියෙනවා ගාතාවම. ධම්පදේ ගාතාව ලස්සනයි. ඒ කියන්නේ අර කොහොමද අපි අපේ මනස නිකන් නිශ්ශබ්ද කරගන්නේ? දැන් ගොක් කාලාට වෙන්නේ අපිට මනස නිශ්ශබ්ද කරගන්න බැහැනේ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බැන්නාම අපි ඒ බැනලා වෙච්ච දේ එතනින් ඉවරයි. හැබැයි මේ මිනිස්සයා දැන් ළඟ නැති වුණාට අපේ හිත කියවනවනේ ඕක ගැන 10000 වාරේ අපේ හිත කියවනවනේ. හරි අරයා මෙහෙම මට බැන්නේ, මට මෙහෙම බයින සුදුසුද, මිනිහා කොහෙද ඉන්නේ, මං කොහෙද ඉන්නේ, මං ඩොක්කා මෙතන අරු කවුද? ඔහොම කීක අපි පුදුමාකාර විදිහට මේ වෙච්ච පුංචි සිද්ධිය අල්ලගෙන අපි මමෙක් හදාගෙන පුංජලෙක් හදාගෙන අපි 10000 වාරේ කියපු වචනේ අපිටම කියා ගන්නවනේ. ඒ හරහා පුදුම ද්වේෂයක් වර්ජන වෙනවනේ, ප්‍රපංච කරනවනේ. ඊට පස්සේ ඔක අල්ලගෙන ඉතින් ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ඇහිච්ච එක ඇහිච්ච පමණින් අත්තල දාන්න පුළුවන් නම් එතනින් ඉවරයි. ඒක විස්තර කරනවා මේ, ඒ කියන්නේ ධාමිම ඕක විස්තර කරනවා මේ මොකද්ද මහා හත්ති පදෝපම සූත්‍රයේදී. මහා හත්ති පදෝපම සූත්‍රයේදී සාරිපුත් සානාංශ කියනවා මේ මිනිස්සෙක් ඇවිල්ලා බැනනවලු. මිනිස්සෙක් ඇවිල්ලා බැන්නාම දැන් මේ ඇවිල්ලා තියෙන්නේ චක්කු විඥානයක්, සෝරි මොකද්ද සද්දකේ කණයි මුල් වෙලා සෝත විඥානයක් පහළලා තියෙනවා. ඒකෙන් ඔන්න ඇවිල්ලා තිනවා සෝත සම්පස්සය, ස්පර්ශය. මේ ස්පර්ශයත් ඇවිල්ලා ස්පර්ශය හරහා ඔන්න වේදනාවකුත් ඇවිල්ලා තිනවා. මේ වේදනාවත් අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි, චක්කු විඥානෙත් අනිත්‍යයි, සෝරි මේ සෝත විඥානෙත් අනිත්‍යයි, සද්දෙත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි. ඉතින් මොකක්වත් නැහැ නේද මෙතන. කෙලින්ම අර ධාතු මනසිකාරයක් දාලා ඒක එතනින් ඉවරයි. ඉතින් අපි ධාතු මනසිකාරය වඩන්නේ මේ භවනශාලා විතරයිනේ නැද්ද? දානශාලාවේ වඩන්නේ නැහනේ. ධාතු මනසිකාරය එතෙන්දිත් වඩන්න පුළුවන්. දැන් මට මේ පැත්තේ කනට ඔන්න එක්කෙනෙක් දානවා දේවල් ටිකක්. මේ පැත්ත කරට තව කෙනෙක් දාලා මටත් ඔන්න ධාතු මනසිකාරය එතෙන්දි වඩන්න පුළුවන් නම් ඔන්න සෝත විඥානයක් පහළ වුණා ඒකත් අනිත්‍යයි දැන් මෙතන නෑ ඒක ස්පර්ශයක් පහළ වුණා ඒකත් අනිත්‍යයි ඊට පස්සේ වේදනාවකුත් පහළ වුණා ඒකත් දැන් නෑ නැද්ද මොකුත් නෑනේ දැන් එතන ඉවරයි ආයෝග අල්ලගෙන කල්පනා කරගෙන කල්පනා කර කර ඉන්න ගියොත් එහෙම මේ මට නිින්ද යන්නේ ඊළාට ඒ නිසා අපිට ඇත්තට මේ කියන්නේ දැන් ඔය කියවල බලන්නේ මහා හත්ති පදෝපම සූත්‍රය ඒ කියන්නේ මුලින් හොඳට ධාතු මනසිකාරය කියලා දෙනවා සූක්ෂම පැත්තෙන් ඒ කියන්නේ අපේ මේ කයේ තියෙන කොටස් ටික එහෙම පාවිච්චි කළා මෙන්න මේවා ඇවිල්ලා පටවි කොටස්සේ මේවා ඇවිල්ලා ආපෝ කොටස්සේ මේක තේජෝ මේක වායෝ කියලා මේක කය තුලින්ම හොඳට පෙන්ලා දෙනවා එතන ඇතුළ හොඳට ධාතු මනසිකාරය වඩනවා වඩලා ඊට පස්සේ සාධිපුත් සාහනසී කියන්නේ දැන් මේ ඇතුළත යම්කිසි පටවි ධාතුවක් තියෙනවද එළියේ යම්සි පටවි ධාතුවක් තියෙනවද මේ එකම පටවි ධාතුවමයි යාචේව ගෝපාල අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු රේවේසා මේ යම්තාක් ඇතුළතයි කියා ගන්නා පටවි ධාතුවක් තියෙනවද බාහිරයි කියා ගන්නා පටවි ධාතුවක් තියෙනවද මේ එකම පටවි ධාතුව අපි මේ රේඛාවක් ඇඳලා වෙන් කළා තියෙන්නේ එකම පටවි ධාතුව තේ කෙනෙකුට ඔහොම දකින්න පුළුවන් නම් එයා එතකොට එකකට වැඩි වටිනකමක් දෙන්නේ නැහනේ කොහෙත් තියෙන්නේ පටවි ධාතුව. ඉතින් ඒ වගේම කියනවා ආපෝ ධාතුව ගැන ඒ වගේම තේජෝ වායෝ ගැන කියනවා. එතකොට නිකන් සමස්තයක් වශයෙන් පේන්නේ. සියල්ල නිකන් මේ මුළු භෞතික ලෝකයේම නිකන් සමස්තයක් වශයෙන් මේ තමා කියා ගන්නා මේ උපාදින්න කයත් මුල් ඇතුළුව සියල්ල නිකන් ධාතු කොටක් විතරයි. ආයෙ උතන කෙනෙක්ගේ පුජ්‍යලේකේ මමකේ කියලා හදා ගන්න දෙයක් නෑ. ඉතින් එහෙම දකින්දී ඔන්න පටවි ධාතුය නිබ්බින්දති පටවි ධාතුය විරාජේති පටවි ධාතුය චිත්තං විරාජේති කියලා ඔන්න පටවි ධාතුවෙන් හිතේ නිදහස්. ආයි පටවි ධාතුව හා සම්බන්ධ මොකක්වත් ඔළුවේ වැඩ කරන්නේ නෑ. ඔළුව නිකන් පිරෙන්නේ නෑ මේ හා සම්බන්ධ දේවල් වලින්. හිත නිදහස්. හිතේ නෑ බරක් නේද? හිතන්න දැන් අපි ඔළුවේ අපි ඇස් දෙක පියාගත්තාම මොනවද අපි ඔළුවට එන්නේ? හිතන්න දැන් ඔන්න ගෙදර මතක් වෙනවා. අපි තුන් ගිහි කෙනෙක් කියලා ඔන්න ගෙදර මතක් වෙනවා. තමන්ගේ ඔන්න වාහනයක් මතක් වෙනවා, රස්සාව මතක් වෙනවා, අම්මා මතක් වෙනවා, තාත්තා මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, පුතා මතක් වෙනවා. රට මතක් වෙනද මේ ඔක්කොම මෙතෙන් භෞතික දේවල් කියලා අපි ගමු. නේද? මේ භෞතික දේවල් වලින් අපේ ඔළුව පිරලානේ තියෙන්නේ. දැන් ධාතු මනසිකාරයක් වඩන්න. එතකොට මේ භෞතික දේවල් මතක් වෙමි ඔළුවට වද දෙන එක අඩු වෙන්න ඕනේ. අපි බලන්න ඕනේ තමයි මේ ධාතු මනසිකාරයේ වඩද්දී මෙහෙම ආනිසංසයක් මට දැන් ඔළුවට නිදහසක් තියෙනවාද පොඩි හරි වෙලාවක් මේ පටවිය අන්තර්ගත ඝන වස්තු ඔළුවට ඇවිල්ලා වද දෙන ප්‍රමාණය දැන් අඩුද නේද ඔළුවට ඇවිල්ලා මේ පටවි වස්තු ඔළුවට ඇවිල්ලා වද දෙන ප්‍රමාණය දැන් අඩු වෙලා තියෙනවාද ඊට ද්‍රව දේවල් මතක් වෙලා ඔළුවට ඇවිල්ලා වද දෙන ප්‍රමාණය අඩුවක් තියෙනවාද දැන් හිතන්න ඕන කවුරු හරි මේ මතට ඇබ්බැහිවෙච්ච කෙනෙක් ඉන්නවා කියලා මිනිහට උදේ නැගිට්ට වෙලාවෙ මේ බෝතලයක් මතක් වෙන්න පුළුවන්නේ ඉතින් ඔළුවට වද දෙන්නේ ඕකනේ ඉතින් නේද ඒකමයි මිනිහා මත් ලෝලියෙක් බවට පත් වෙලා මතට ලොල් වෙලා ඉන්නේ ඕකමනේ මතක් වෙන්නේ ඉතින් පුළුවන්ද ඕක හිතින් ඉවත් වෙනවද එකන අපේ හිතට ඒ ද්‍රව හා සම්බන්ධ ආපෝ ගතියෙන් යුක්ත දේවල් මතක් නොවී තියෙනවද ඔළුවට වද දෙන්නේ නැහැ දොළු පිරලා නැද්ද ඒවෙන් තේජෝත් එහෙමයි වායෝත් එහෙමයි එතකොට මේවා හිතන්න එපා මේ නිකම් මේ අමුද්‍රව්‍ය කියලා නේද මේවා නිකම් පරමාණු වශයෙන් නෙමෙයි ගන්න තියෙන්නේ මේවැන්නේ සකස් වෙලා තියෙන මුළු භෞතික ලෝකෙම අපිට මතක් වෙන තාක් මතක් වෙන්නේ මේ හතරෙන් සකස් වෙච්ච වස්තු කියලා සැලකන දේවල්නේ අපිට මේ වස්තු මේ සතර මහා ධාතුයෙන් නිර්මිත සතර මහා ධාතුයෙන් සකස් වෙච්ච වස්තු ඇවිල්ලා අපේ ඔළුවේ කොයිතරම්නම් හොල්මන් කරනවද නේද? එතකොට අපි සත් මේ ධාතු මනසිකාරයක් වැඩිම තුල අපේ මනස මේ භෞතිකත්වයෙන් ඉවත් වෙලා භෞතිකත්වයෙන් වද විඳපු ගතිය අඩු වෙලා දැන් භෞතිකත්වයෙන් පොඩ්ඩක් නිදහස් වෙච්ච ගතියක් අපේ මනසට තියෙනවද? ඉතින් ඕකනේ බලාපොරොත්තුව. ඒ නිසා ධාතු මනසිකාරයේ වඩන යෝගාවචරයේ බලන්න ඕනේ දැන් මට පොඩ්ඩක් මගේ හිත මේ භෞතික වස්තු වලින් කැකෑරෙන ගතිය, ඕම් මතක් වෙන ගතිය, ඒවැයම පිරලා ඒවැයම පැටලිලා ඉන්න ගතිය දැන් අඩුයිද? පුළුවන්ද පොඩ්ඩක් හිත නිදහසේ තියාගන්න? ඉතින් ඒක පැත්තක්. ඉතින් අනිත් පැත්තට සාරිපුත් සාන්නාංශය කියන්නේ ඕන දැන් එහෙම ඉඳද්දි මම ඕන ගමුකේ මේ එකත් මහාද්දී පදවම සූත්‍රයේ ඒකේ සාරිපුත් සාන්නාංශය කියනවා දැන් මේ ඉන්නකොට මේ බොහොම අමනාප හිතේ මේ හිතට වේදනාවක් දැනෙන මේ දෙයක් ඔන්න අහන්න හැදෙනවා අහන්න සිද්ධ වෙනවා මෙන්න මේ කියන්න ඇස්ම
තංචකෝ ආවුසෝ බික්කුං පරේ අක්කෝ සන්ති පරිභහ සන්ති රෝසෙන්ති විහෙසෙන්ති සෝ ඒවං පජානාති උපන්නා කෝමේ අයං සෝත සම්පස්සජා දුක්ඛ වේදනා සාචකෝ පටිච්ච නො අපටිච්ච කිං පටිච්ච පස්සං පටිච්ච. සෝ ඒවං පස්සෝ අනිච්චෝති පස්සති. වේදනා අනිච්චාති පස්සති. සංඥා අනිච්චාති පස්සති. සංකාරා අනිච්චාති පස්සති. විඤ්ඤාණං අනිච්චාති පස් අනිච්ඡන්ති පස්සති. තස්ස දහතාරම්මණමේව
දතාරම්මණමේව
දතාරම්මණමේව චිත්තං පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති. ඇවැත්නි ඒ මහණහට අන්‍යෝ ආක්‍රෝෂ කෙරෙද්ද පරිභව කෙරෙද්ද ගටත්ද වෙහෙසද්ද හෙතෙම මෙසේ දනි මට මේ සෝත සම්පස්සයෙන් හටගත් දුක්ඛ වේදනාව උපන්නීය. ඕ වනාහි හේතුවක් නිසා උපන්නීය. හේතු රහිතව නොඋපන්නීය. කුමක් හේතු කොටද යත් ස්පර්ශය හේතු කොටය. හෙතෙමේ ස්පර්ශය අනිත්‍යයයි දකි. වේදනාව අනිත්‍යයයි දකි. සංඥාව අනිත්‍යයයි දකි. සංස්කාරය අනිත්‍යයයි දකි. විඥානය අනිත්‍යයයි දකි. ඔහුගේ සිත ධාතු සංඛ්‍යාත ආලම්බණයටම බසි. ඒ අරමුණෙහිම පහදී. ඒ අරමුණෙහිම සිටි. ඒ අරමුණෙහිම ධාතු වශයෙන්ම නිශ්චයට පැමිණෙයි.
ඒ කියන්නේ දැන් ධාතු මනසිකාරය වඩමින් එයාගේ යෝග කියන්නේ යෝගාවචරයක් වශයෙන් ගත්තොත් එයා ධාතු මනසිකාරය තමයි පුහුණු කරන්නේ. ඒ අතරේ කවුදෝ බැන්නා නේද? ඒක ඒ බැනලා මොකද්ද එකක් දැන් ඔන්න හිතේ දුක් වේදනා පටන් ගත්තා. හටගෙන තිනවා. එයා කල්පනා කරන්නේ අර පැත්තට දාගන්න එක. එතකොට දැන් මෙතන මේ දුක් වේදනාව පහළලා තිනවා. දැන් මේ කෙනෙක් වෙන නෙමෙයි අල්ලන්නේ නේද? අරයා බැන්නා කියලා නෙමෙයි අල්ලන්නේ. මෙතන මේ දුක් වේදනාව පහළලා තිනවා. මේ දුක් වේදනාව පහළුණත් හේතු සහගතව. නිකන් පහළුන්නේ නැහැ. මොකක්ද හේතු? ආ ස්පර්ශය තමයි හේතු. ස්පර්ශයෙන් දැන් ඇතිලා නැතිලා ගියා. වේදනාවත් ඇතිලා නැතිලා ගියා. සංඥාවත් ඇතිලා නැතිලා ගියා. ඊළඟට විඥාණයත් ඇතිලා නැතිලා ගියා. ඉතින් එහෙම කල්පනා කරද්දී දැන් උතන කියනවා දතාරම්මන මේව මොකද චිත්තම් පක්ඛන්දති. ඒ හොඳට ධාතු පැත්තෙම දැන් ධාතු පැත්තෙම යා බලන්නේ නිකන් අර සත්පුජ්‍යල භාවයක් නැහැ. කෙනෙක් අල්ලගත්තේ නැහැ මට යා බැන්න කියලා එහෙම කතාවක් නැහැ. මේ ධාතු පැත්තක්ම මෙතන වැඩ කරලා තියෙන්නේ. ඒතොර ඒ පැත්තෙන් දාගත්තා විපස්සනා පැත්තෙන් දාගත්තා අර වඩව භාවනාව පාවිච්චි කළා හිත නිදහස්. ඊට පස්සේ දැන් ඔයා ඊතාව පෙන්නනවා මේ ඒකේ ඉතිරි ටිකක් තෝරන්න කියවන්නකෝ මේ ඒකේ තව පෙන්නනවා මේ පස්සේනවා මේ ගහන අවස්ථාවක් කායික වශයෙන් මේ වදින අවස්ථාව ඒකත් කියනවා.
තංචේ ආවුසෝ බික්කුං පරේ අනිට්ඨේහි අකන්තේහි අමනාපේහි සමුදා චරಂತಿ පානි සම්පස්සේනපි සත්ත සම්පස්සේනපි සෝ ඒවං පජානාති. තථා භූතෝ කෝ අයං කායෝ යථා භූතස්මින් කායේ පානි සම්පස්සාපි කමಂತಿ. ලෙඩ්ඩු සම්පස්සාපි කමන්ති. දණ්ඩ සම්පස්සාපි කමන්ති. සත්ත සම්පස්සාපි කමන්ති. බුත්තංකෝ පනේතං භගවතා කකචූප මෝවාදෝ උබතෝ දණ්ඩකේන චේපි භික්කවේ කකචේන චෝරා ඕචරකා අංගමංගානි ඔකන්තෙයුම්. තත්‍රාපියෝ මනෝ පදෝ සෙය්‍ය න මේසෝ සාසන කරෝති. ආරද්ධං කෝපන මේ විරියං භවිස්සති අසල්ලීනං උපට්ඨිතා සති
අසම්මුට්ඨා
අසල්ලීනං උපට්ඨිතා සති අප්පමුට්ඨා
අසම්මුට්ඨා වෙනවා කමන්නේ අසම්මුට්ඨා කමන්නේ
මේක ඊළඟ දිහට තියෙනසන අසම්මුට්ඨා පස්සද්ධෝ කායෝ අසාරද්ධෝ සමාහිතං චිත්තං ඒකග්ගං කාමං දානි ඉමස්මින් කායේ පානි සම්පස්සාපි කමන්තු. ලෙඩ්ඩු සම්පස්සාපි කමන්තු. දණ්ඩ සම්පස්සාපි කමන්තු. සත්ත සම්පස්සාපි කමන්තු. කරීයති හිදං බුද්ධානං සාසනන්ති. ඇවැත්නි ඉඳින් ඒ මහණහට අන්‍යයෝ අනිටු වූ නොකමැති වූ මන නොවඩන්නා වූ අතුල් පහරින්ද කැටකැබිලි පහරින්ද කැටි කැබලිති පහරින්ද සත් පහරින්ද ගසත් නම් මෙසේ දනි යම්බදු කයක අත් පහර වදීද කැට පහර වදීද දඬු පහර වදීද සත් පහර වදීද මේ කය මෙසේ ඌයේය. භාග්‍යවතුන් වහන්සේ මේ කය එසේ ඌයේය. භාග්‍යවතුන් වහන්සේ විසින් කකචූපම ඕවාදෙහිදී මේ වදාරණ ලදී. මහණෙනි, ලමුකම් ඇති හොරු දෙපස මිටි ඇති කියතිකින් අඟපසඟ කපද්ද ඒ සොරු කෙරෙහිද යමෙක් සිත ප්‍රදුෂ්‍ය කරන්නේ නම් හෙතෙම එයින් මාගේ අනුශාසනය කරන්නෙක් නොවේයයි කියයි. මා විසින් වීරිය පටන් ගන්නා ලද්දේ නොහැකුළුනේ වන්නේය. සිහිය එළඹ සිටියේ නොමුලාය. කය සංහිඳුනේ පහ වූ දරත ඇත්තේය. සිත සමාහිත වූයේ එකඟය. දැන් කැමැතිසේ මේ ශරීරයෙහි අතුල් පහස්හුද වදිත්වා, කැට පහස්හුද වදිත්වා, දඬු පහස්හුද වදිත්වා, සැත් පහස්හුද වදිත්වා, එහෙත් බුදුන්ගේ මේ ශාසනය කරනු ලැබීමය.
හිතා ගන්න පුළුවන්නේ, කියන්නේ දැන් මුලින් කතා කරේ වචනයෙන් කරන නින්දා අපහාස කිරීමක්. දැන් මෙතෙන්දී කියන්නේ කෙනීම කයින් කරන පහර දීමක් ගැන කතා කරන්නේ. ඊට පස්සේ මෙතෙන්දී පෙන්නන්නේ, ඒ කියන්නේ කෙලින්ම දඬු මුගුරු වලින් පහර දෙනවා, ආයුධ වලින් පහර දෙනවා, අතින් මේ පතුල් වලින් පහර දෙනවා. එහෙම පහර දෙද්දී අනිත් පැත්තට කල්පනා කරන්නේ මේ කය ඇවිල්ලා ඒ වගේ ඒ බඳු ස්වභාවයකින් යුක්ත කයක්. කියන්නේ කතුල් මේ අතින් පහර දුන්නොත් වදින කයක් තියෙන්නේ. ඒතර මේ කය පැත්තට දාගන්න මේ ඒකයි කයේ දුර්වලකම. දැන් හිතන්න ඕන දෙවි කෙනෙක්ගේ වගේ කයක් තියෙනවා නම් ගැහුවට වදින්නේ නැහැ නේ. නිකන් ඒක නාම කයක්නේ, සියුම් කයක්නේ. ඒතකොට අපි නිකන් අතින් ගැහුවට දෙවියන්ට වදින එකක් නැහැ. මගේ කය එහෙම එකක් නෙමෙයි. මේක මාර දුර්වල කයක්, මේක හරි ඕලාරික ගොරෝසු කයක්. ඉතින් අර මනුස්සයා ගහන එක මේ කයේ වදිනවා. අර දාගන්නේ වෙනත් පැත්තකින්. මේ වෙන පැත්තක මේ යන්නේ. මෙතනද පුජ්‍යලයක් හදා ගැනීමක් නැහැ. අර මනුස්සයා මට ගහනවා කියා ගැනීමක් නැහැ. මේ කයක් තියෙන යකෝ මේ කයේ වදිනවානේ ඔක්කොම. ගලකින් ගහව මේකට වදිනවානේ. අතින් ගහව මේකට වදිනවානේ. සැත් පහරක් ගහව මේකට වදිනවානේ. මේ කයේ හැටි ඒකනේ. ඊට පස්සේ අන්තිම උන කියනවා මේ කවුද මේ බුදුහාඳුර දෙවිපු අර උපරිම උපමාව. තමයි කකුචු උපමාව කියන්නේ. ඒක ඕක තමයි දීලා තියෙන උත්කෘෂ්ඨම මට්ටමේ. يعني යන්න පුළුවන් හිතන්න පුළුවන් එහා මට්ටමේ තියෙන උපමාව. හරියට නිකන් අපි කොහේ හරි යනකොට මේ හොරු රංචුවක් ඉන්නවා. මේ ඒ මිනිස්සු අපිව අල්ලගෙන මේ දෙපැත්තේ දඬු දෙකක් හය කරපු බණ්ඩි කීත තියෙන්නේ. බණ්ඩි කීතෙන් දැන් කපනවා. කපන්නේ මේ ටක් ගාලා බෙල්ල කපලා ඉවර කරනවා නෙමෙයි. කෑල්ල කපන්නේ වත්. කියන්නේ ඇඟිල්ල කපනවා. ඊට පස්සේ හන්නේ මාපට ඇඟිල්ල ඉස්සලා කැපුවා. ඊළඟ මේ ඇඟිල්ල කැපුවා. මේක කැපුවා. මේක කැපුවා. මේක කැපුවා. ඊළඟ ඊළඟ ඇඟිල්ල. පුළුවන් දියසගෙන ඉන්න. නිකන් හිතලා බලන්න යා උපමාවට පොඩ්ඩක් හිතලා බලන්න. අපිට මේ මදුරුවෙක් කන එකයි ඉවස ගන්න බැරි. අපේ කට්ටියට මදුරුවෙක් කන එක ඉවස ගන්න බෑ. මේ මොකද්ද අරක ගහන්න කියනවා, අර දැල ගහන්න කියනවා, මේ දැල ගහන්න කියනවා, මදුරු දැල ඉල්ලනවා. මදුරුවෙක් කන එක ඉවස ගන්න බෑනේ අපිට. අර රිලෙවෙක් කැයිල පොඩ්ඩක් දඟලන එක අපිට ඉවස ගන්න බෑනේ. ඊයේත් මම ওই දාන ගන්නකොට කෙලින්ම පිටිපස්සෙන් ඇවිල්ලා ගහනවා. මටත් ඉතින් ඉවස ගන්න බෑ. මේ රිලවා ඇවිල්ලා කතා කරන එක ඉවස ගන්න බෑ. ඉතින් ඒ වගේ අපිට මේ පොඩි දේ ඉවස ගන්න බෑ. දැන් බුදුහාඳුර කියන්නේ මොකද්ද? අර රවුන්ඩ ලක්ෂණ වලින් යුක්ත ඒ කිසිම මේ අපි කියමු සත්පුරුෂ ගුණයක් නැති ඒ මේ ලමු අන්දමේ ඒ හොරු ටික මේ කෑල්ල කෑල්ල කපනවා. දෙපැත්තේ මේ තියෙන කියතෙන් ඒ කපද්දී ඒ මිනිස්සයා කෙනෙහි වෛරී චේතනාව පහළ කර ගන්නවද? එහෙනම් ඔබ මගේ ශාසනය කරන එකෙක් නෙමෙයි. මෙතන බලන්න අපි කොතනද අපි හිත තියන්න තියෙන්නේ කියලා. ඕක මතක් කරලා නිකන් තමන්ව දමනය කර ගන්න කියන්නේ. ඉතින් ඔය කකුචුම උපමාව තවත් බොහෝ සූත්‍රවල පාවිච්චි කරලා තියෙනවා. يعني බුදුහාඳුරු මේක විශේෂයෙන් දේශනා කරන්න ඔය මේ කකුචුපම සූත්‍රය කියලා එනවා මජ්ක්‍ධිම නිකායේ. එතන තමයි හොඳට ඕක විස්තර වෙන්නේ. හැබැයි තවත් බොහෝ තැන්වලදී මේ දැන් මේ එක අවස්ථාවක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒක හුවා දක්වන අවස්ථාවක්. තවත් අවස්ථා තියෙනවා වෙනත් ස්වාමීන් වහන්සේලා තමන් බණ කියද්දි අන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් දේශනා කරලා තියෙනවා කියලා ඒක මතක් කරලා දෙනවා. ඉතින් ඔන්නෝම ඒක මතක් කරගෙන ආයි හිත නිදහස් කරගන්න කියනවා. ඉතින් ඒ වගේ අර අපිට පුළුවන් නම් මේ නින්දා අපහාස ඊළඟට මේ වගේ දුක අයස අනිත් එක අලාභ. කියන්නේ මේකනේ ඉතින් අපිට ඉවස ගන්න බැරි. අපිට හරි පැත්තට ඉතින් කොඩක් මාක් හරි කරගන්න පුළුවන්. මේ දුක පැත්ත හරහා යනකොට අපිට ඉවස ගන්න පුළුවන් නම්, දරා ගන්න පුළුවන් නම්, කෙනෙක් පුඤ්ජලයක් හදා ගන්න නැතුව අපිට ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. අනිත් පැත්ත තමයි සැප ලැබෙනකොට, ලාභ ලැබෙනකොට, කීර්ති ලැබෙනකොට, ඊළඟට අනිත් එක ප්‍රශංසා නේද? ප්‍රශංසා ලැබෙනකොට එතෙන්දිත් අපිට ඕන්ට වඩා උඩ යන්න නැතුව, නටන්න නැතුව, නඟලන්න නැතුව නිකන් තමන්ගේ පාඩුවේ පොඩ්ඩක් මේ තමන්ට නෙමෙයි වගේ ඉන්න පුළුවන් නම් අහිංසකව ඉන්න පුළුවන් නම් අන්න හිත හදාගෙන තියෙනවා. ඉතින් ওই දෙපැත්තම අපිට හොඳ ඒ කියන්නේ අපේ මනස කොයිතරම් දුරට පරිණතයිද මේ පැති දෙකේදීම දරා ගන්න අපිට පුළුවන්ද? හොඳ පැත්ත ලැබෙනකොට උඩපයින් යන්නෙත් නැතුව නරක පැත්ත මේ සිද්ධ වෙනකොට අඬන්න වැළපෙන්න වැටෙන්න යන්නෙත් නැතුව මේ දෙක හොඳට දරාගෙන මැද්ද ඉන්න පුළුවන් නම් සන්න සෑහෙන්න මෝරපු චරිතයක් යන්න පුළුවන්. ඉතින් මේවා හරහාමයි අපි පරිණත වීමකට ලක් වෙන්නේ. ඒ නිසා අපිට බලාපොරොත්තු වෙන්න බෑ අපේ ජීවිතවල මේ සැපම එක දිගට ලැබෙයි කියලා. ප්‍රශංසාම එක දිගට ලැබෙයි කියලා. යසසම එක දිගට ලැබෙයි කියලා. කීර්තියක්ම එක දිගටම ලැබෙයි කියලා. ඉතින් එහෙම ලැබවු කිසිම කෙනෙක් නැහැ. බුදු කෙනෙක්වත් නැහැ. ඒ නිසා අපේ ජීවිතවලත් කර්මානුරූපව මේ දෙපැත්තම අපිට මුහුණ පාන්න සිද්ධ වෙයි. ඉතින් අපි දැනගන්න ඕනේ මේ දහමක් පාවිච්චි කළා වඩන භාවනාවක් පාවිච්චි කළා මෙතෙන්ද හිත බේරගන්න. ඉතින් ඒක තමයි අද සාකච්ඡාව. ඉතින් මට කියන්න හිතුනේ එහෙනම් අපි කාට හරි සාකච්ඡාවට සම්බන්ධ වෙන්න තියෙනවා නම් අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් සම්බන්ධ වෙන්න කියලා ආර්දනා කරනවා.
අස්සයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ පැත්තෙන් කවුරුවත් අත්වසවලා නැහැ ස්වාමීන් වහන්සේ.
හරි. අපේ මේ පැත්තෙන් ඉන්න කෙනෙක්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
හරි.
දවතු මනසිකාරය ගැන කතා කරද්දි අදහසක් ඉදිරිපත් කරන්න අවසරය ඉල්ලන්නේ. ස්වාමීන් වහන්ස දවතු මනසිකාරය වැඩෙද්දි දවතු මනසිකාරයට ශරීරය විරුද්ධ කළ බලලා ඒ හරහා දවතු මනසිකාරය බලද්දි මේ ශරීරයේ සනියක් සනියක් පාසා ඇතිවෙන නැතිවෙන මේ වද වේදනාවල් මේ කපන එක වැගිරෙන එක ඒක නිසියාකාරව සතියත් එක්ක මේක දැනෙනකොට වෙන කෙනෙක් වණින එකක් තියා කියන එකක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් ගැහුවත් මේක දැනීමක් නැහැ. ඒ තරම් මේකේ මේ තියෙන දරිතය. ලකුසන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්වා දුන්නා වගේ මේකේ තියෙන දරිත ස්වභාවය. ඒක අත්විඳිනකොට වෙන කෙනෙක් මොනවද වයින්වත් තියා මොනවද කියන්නේ
කියලා ගානක් නැහැ කියලා දෙනවා.
මොනවද කියන්නේ කියලාවත් මේ
ගානක් නැහැ.
සමහරවිට ඒ තරම් මේකේ මේ බලන්න දේවල් මේ අත්විඳින දේවල් තියෙනවා. ඉතින් වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක මට මතු කරගන්න.
ඒක තමයි වෙලා තියෙන්නේ. ඕක නොදන්න කෙනානේ මේ එළියට දාන්නේ ප්‍රශ්නේ නේද? ඒතොර යා කරන්නේ හැමදෙසම අරයා මෙහෙම කිව්වා මෙහා මෙහෙම කිව්වා අරකයි මේකයි කියලා අර පුජ්‍යලේ කදාගෙන කෙනෙක් කදාගෙන බාහිරට වරද බටවන එකමයි යා කරා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි ගන්නෙ නැහැනේ. දැන් මේ සාරිපුත් සානාංශයේ මේකේදී තනිකර තමන්ගේ පැත්තට නිගන්නේ නේද? අපි මෙතන ඒ තමන්ගේ පැත්තක් කියලා පුජ්‍යලේ තනා ගැනීමකුත් නෙමෙයි. මෙතන මේ ස්වභාවය ඒක නේද? මේ කයේ ස්වභාවය ඒක. අර මේ කනට සද්දයක් ඇහිලා උඩ දුක් වේදනාවක් පහළලා. ඒකයි මේ හේතුඵල ධර්මයක් වශයෙන් පහළ වෙච්ච ස්වභාවය. මේකත් මේ හේතුවකින් පහළ වෙච්ච එකක්. බලන්න කාර බලන දෘෂ්ටි කෝණය තනිකරම වෙනස් කරලා තියෙන්නේ. ධර්මානුකූලව බලන බැල්මක් කරහා තනිකර අර පුජ්‍යල භාවය කපාගෙන යන්නේ. විනිවිද දැකීමක් තියෙන්නේ. ඉවරයි. දේශේ තනම ඉවරයි. නේද? අපිට වෙන්නේ අපි තංගාලා අරයා කොහොමද මට බැන්නේ මට කොහොමද එයා කියන්නේ මේකයි මේකයි කියන්නේ අපි කෙනෙක් හදාගෙන දඟලනවානේ. ඒ මොකක්වත් නැහැ. නිකන් ධාතු පැත්තටින්ම දැම්මා.
එහෙමයි සංධානයක් කරන්නේ තමයි සංධානන්ත ලාභ ප්‍රයෝජන ලැබෙනවා කියන්නේම ඒවට අහු වෙනවා කියන්නේ ඒවා අත තියෙනවා කියන්නේම ඒ දුකක්. ගත්තා කියන්නේ හිතෙන් ඇල්ලුවා කියන්නේ ඒව අතර ගත්තා කියන්නේ ඒකේ අර ඊට වැඩිය ලොකු දුකක් ඇති වෙනවා කියන එක ඉතින් හැංගෙනවා ඉතින් සංධානත.
ඒකයි ඉතින් අහු වෙන අහු වෙන්න නේද? අපි හිතන්නේ දැන් ලාභ සත්කාර හම්බෙලා මේක කීර්තියක් හම්බෙලා ප්‍රශංසාවක් හම්බෙලා එතෙන්දිත් අපි ඇඳ ගන්නවානේ පුදුම විදිහට කෙනෙක් වෙනවා ඊළඟට. මම තමයි ලොක්කා කියන්නේ මම තමයි කෙරුම්කාරයා කියන්නේ අපි ඇඳ ගන්නවානේ. ඉතින් ඔතනත් ඉතින් අපි අහුවිල්ලන්නේ තියෙන්නේ. ඒ නිසා ඔය මේ දැන් මොකද්ද ලාභ සත්කාර සංයුත්තය කියලා වෙනම සංයුත්තයක් තියෙනවා. තනිකරම බුදුහාඳුරෝ මේ ලාභ සත්කාර නිසා පිරිහෙන පිරිහීම ලාභ සත්කාරවල තියෙන දරුණු බව ලාභ සත්කාර නිසා මේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට මහානකම මේ විනාශ වීම ගැන පුදුම තදින් කියලා තියෙනවා. කියවලා බලන්න ඇත්තටම භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි අනිවාර්යයෙන්ම කියවිය යුතු කොටසක් තමයි ලාභ සත්කාර සංගීතය කියන්නේ. හරිම මේ දරුණු විදිහට නැත්නම් හරිම ප්‍රබල විදිහට බුදුහාඳුර අනුතරංගවල තියෙනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීම නිසා මිනිසයාට වෙන දේ. අපි දැන් මේ කතා කරේ හුඟක් වෙලාවට දුක්ඛ පැත්ත නෙමෙයි සැප ලැබීම නිසා. නේද? ලාභ සත්කාර ලැබීම නිසා ප්‍රශංසා ලැබීම නිසා භික්ෂුන් වහන්සේලා කොයිතරම් නම් පිරිහෙනවද? හරි ඒ කියන්නේ අපිට මේ දුකක් හරහා ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. නමයි ලාභ සත්කාර හරහා ගිහිල්ලා නම් ප්‍රශංසා හරහා ගිහිල්ලා නම් අපි එතෙන්දී අඳගන්න ඇඳගැනිල්ල. එතෙන්දී පුජ්‍යල භාවයක් රැක ගන්න ගිහිල්ලා සිද්ධ වෙන දේ. එතෙන්දී අපි තමන්ව වශයෙන් හුවා දක්වන්න ගිහිල්ලා අනිත්‍යව පහත් කරන්න ගිහිල්ලා අපි කරගන්න විනාශය නම් සුළුපටු නෑ. ඒවාගේ ප්‍රශ්න ගැන බොහොම බරපතල විදිහට බුදුහාඳුර අනුතුරංග වෙලා තියෙනවා. ඒ නිසා මේ පැති දෙකම හරිම දරුණුයි එකඳකින් කියන්න තියෙන්නේ නේද? දුක පැත්තයි තප පැත්තයි දෙකේදීම අපි බලන්න ඕනේ කොහොමද මාව බේරගන්නේ? කොහොමද මේ හිත බේරගන්නේ මේ පැති දෙකේදීම?
ඒ වගේම සවනාසය තනදී ආරක්ෂා වෙන්නව එක දෙයක් තියෙනවා. මේ දුක මේ තමන්ගේ මේ දුක ශරීරෙම දැක්කයන් පස්සේ ඉතින් අනුන්ටත් මේකනේ
තියෙන්නේ
කියලා ඒ වෙනුවෙන් උපදිනවා
වෙන අනුකම්පාව.
ඔව් ඒ කියන්නේ ලොකු ධර්මතාවයක් උපදිනවා මේ ඉතින් අනික් අය දඟලන්නේ මේ අවිද්‍යාවට වෙලා මේක හන්දන ඉතින් මේක තියාගන්න මේ කියන එක වැටහීමක් ඉතින් ඇති වෙනවා සාමාන්‍යයෙන්.
ඇත්ත ඇත්ත. ඉතින් අනිත් එක අපිත් ඔතනනේ හිටියෙත් නේද? අපි දැන් මේකත් පොඩ්ඩක් හරි තේරුම් ගන්න කලින් අපිත් මේක මම කියාගෙන මේකට මගේ කියාගෙන නේද? පුජ්‍යලයක් හදාගෙන අපිත් ඕකමනේ කරේ. ඕකෙමනේ අපිත් වද වින්දේ. දැන් අර මනුස්සයා තාම එතන ඉන්නේ. මම මේ චුට්ටක් හරි පොඩ්ඩක් බණක් හරි ඇහිලා මම පොඩ්ඩක් උත්සාහ කරනවා. අර මනුස්සයා තාමත් එතන ඉන්නේ. ඉතින් එතකොට පොඩ්ඩක් එකතෙන් අනුකම්පාවක් ඇති වෙනවා. අයියෝ මේ මනුස්සයාට ගැළවීමක් නැහැ. දන්න දවස් ඉඳන් මෙතනමයි ඉන්නේ. තාමත් ඉතින් එතනම පැටලෙනවා, දුක් විඳිනවා, පව් කියලා ඉතින් ඔන්න අනුකම්පාවක් ඇති වෙනවා. ඇත්ත. අර ගාතාවමට මතක් වුණා. මේ සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යථා. නිරංජ පුළුවන් නම් ඔන්න ඕක හොයලා දාන්න. සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යථා ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විජ්ජති. සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යථා. ඒ කියන්නේ අර මේ කංස භාණ්ඩයක් කියලා කියන්නේ ලෝහ භාණ්ඩයට. ඒ ලෝහ භාණ්ඩයක් අර කැඩිලා නම් තියෙන්නේ ඒකෙන් මුකුත් නින්නාද නගන්නේ. සචේ නේරේසි අත්තානං අන්නේ වගේ කෙනෙක්ට පුළුවන් ද ආත්ම දමනයක් කරගන්න. ලෝහ භාණ්ඩයකට අර කැඩිච්ච ලෝහ භාණ්ඩයකට තට්ටු කරාට නින්නාද නගන්නේ නැතුව වගේ ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැතුව වගේ තමන්ට මේ වගේ අනිෂ්ට මොකක් හරි අකාන්ත දෙයක් ස්පර්ශ වුණාම කවුරු හරි බැන්නාම ගැව්වාම මොන හරි දෙයක් සිද්ධ වුණාම පුළුවන් ද තමන්ව නිශ්ශබ්ද කරගන්න. ඒ ඔස්සේ දිගින් දිගට කල්පනා කර කර ප්‍රපංච කර කර පලිගන්න යන්නේ නැතුව එහෙම්ම නිකන් නවත්ත ගන්න. අන්න යාට සාරම්භෝ තේන විඤ්ඤති. යාට පලි ගැනීමක් නැහැ, නැත්නම් එකට එක කිරීමක් නැහැ. සාරම්භය කියලා කියන්නේ එකට එක කරනවා කියන එක. අපේ හිතේ තියෙන ඔන්න ඒ ස්වභාවය. එයා මාක් හරි කිව්වා මම එයාට අනිත් පැත්තට එකට එකක් කරනවා. එයා එකක් කිව්වේ මම දෙකක් කියන්න ඕනේ. කොහොමද කියන්නේ? මම ඌට දෙකක් කිව්වා කියලා කියන්නේ. එයා එකයි කියලා දිනේ. මම හැබැයි දෙකක් කියනවා. ඒ කියන්නේ අර එකට එක කරනවා කියන එක පුළුවන් ද මට ඒක නවත්ත ගන්න? ඉතින් අර වගේ අපිට වෙන්න පුළුවන් නම් අර සාරම්භය කියලා කියන ඒ එකට එක කරන ගතිය ඒ මනුස්සයාගේ නැහැ. ඒස පත්තෝසි නිබ්බානං. එයා එහෙනම් නිවනට පැමිණි කෙනෙක්. එච්චරට ගැඹුරුයි. ඒ කියන්නේ අපේ හිත නිකන් හිත දිහා බලන්න චිත්තානුපසනාවකින් බලන කෙනෙකුට තේරෙනවා ඒ අපේ හිතේ වෙච්ච සිදුවීම නැවත නැවත රීවයිබ්‍රේට් වෙනවා. නිකන් අර ඒක නැවත නැවත නිකන් උඩට මතුවෙනවා. මතුවේ ඉල්පි ඉල්පි එනවා. අපි ඒක කපලා දාන්නේ අපි ඒක නිකන් මතු කරලා අරගෙන ඒකට පොර දැම්මොත් ඔන්න වැඩෙනවා. ඕක ප්‍රපංචයක් දක්වා යනවා. කෙනෙක් හදා ගන්නවා, පුජ්‍යලෙක් හදා ගන්නවා, ඒක හත කරගන්න අපේ හිත ඇතුලේ. අපිට ඒක මේ ඉල්පීම දැකලා හිමීට ඒක අයින් කරලා දාන්න පුළුවන් නම්, එහෙම්ම නිශ්ශබ්ද කරන්න පුළුවන් නම්, ආයි ඒක අර සිතේ මතුවෙන එක අභිනන්දනය අභිවදනය කරන්න නැතුව ඉන්න පුළුවන් නම් වැඩේ එතනින්ම ක්ලෝස්. එහෙම සමනේ වුණා අර මනුස්සයත් කොහේද ගියා මමත් මුකුත් උනේත් නැහැ ඉතින්. සද්දයක් ඇවිල්ලා ගිහිල්ලා. එච්චරයි. නේද? ඉතින් අපිට ඇත්තම මේ දහම අහලා මේවා ප්‍රායෝගිකව අපිට මේ සිද්ධ වෙන ප්‍රශ්නවලදී අපි අතර ඇති වෙන පුංචි පුංචි ආරවුල්වලදී අපිට මේක යොදා ගන්න පුළුවන් නම් ඇත්තම හරිම මේ දහම සක්‍රිය කර ගන්න පුළුවන්. නැත්තම් මේවා නිකන් අර හුදු සිද්ධාන්ත බවට පත් වෙනවානේ. අපි වඩන දහම නිකන් භාවනා ශාලාවට විතරක් සීමා වෙනවානේ. එහෙම නෙමෙයි. අපිට පුළුවන් ද මේ අපේ මුළු ජීවිතේට මේක නිකන් බද්ධ කර ගන්න. මේක වඩන්නේ මේ මගේ ජීවිතේ ගොඩනගා ගන්න නෙවෙයි. ඒ දිනදා ප්‍රශ්න වලට මම මුණ දෙන්න පන්නරයක් නෙමෙයි වැංගන්නේ. අභ්‍යාස නෙමෙයි කරන්නේ නේද? මේක අර යුද පුහුණුවක් වගේ තමයි. තේතෙන්දි තමයි අපේ නියම යුද පුහුණුව එන්නේ. මේ ප්‍රශ්නයක් ඇති වුණාම මම අර කරපු භාවනාව පාවිච්චි කරලා වඩපු නුවණ විපස්සනා පාවිච්චි කරලා පුළුවන් ද මගේ හිත බේර ගන්න? හරි ප්‍රායෝගිකයි. හොඳයි. වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ මං හිතන්නේ. නිරංජ එහෙනම් ඔය පැත්තේ ප්‍රශ්නයක් නැත්නම් අපිට පුළුවන් අවසන් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්න නැහැ. මේ ගාතාව හොයනවා තාම හම්බුනේ
නැහැ. මට මතක විදිහට ප්‍රකීර්ණක වග්ගේ පකීර්ණක වග්ගේ කියලා තියෙනවා. ප්‍රකීර්ණක වග්ගේ
දණ්ඩ වග්ගේ ප්‍රකීර්ණ වග්ගේ දණ්ඩ වග්ගේ කියලා
මට මතක නම් ප්‍රකීර්ණක වග්ගේ ටික ගාලා හැලලා දෙන්න බෑ. වට තමයි ඔය මේ ඇප් එකේම හදලා තියෙන මිනිස්සු. මේ නවීන තාක්ෂණයේ ඔයයන් ප්‍රයෝජන ගන්න තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ හම්බුණා මේ Google එකේ එකක්. අර අපේ ස්වාමීන් වහන්සේ කියන එක නෙමෙයි මේ අපිට දාන එක නෙමෙයි.
මේ මලත් හම්බුණා. ඒක එන්නේ 134 ගාතාව. ධම්මපදයේ 134.
හරි ස්වාමීන්.
ඔය දණ්ඩ වර්ගයේ තමයි.
දාන්න ස්වාමීන් වහන්සේ.
හරි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සචේ නේරේ සිංහත්තානං කංසෝ උපහතෝ යතා ඒස පත්තෝ සිනිම්බානං සාරම්භෝ තේන විඤ්ජති මුව විට කැඩු ලෝහ භාජනයක් මෙන් තමාට තමා නිශ්චල කරගත හැකිනම් එබඳු ඔබ නිවනට පැමිණියෙක් වන්නේය එබඳු ඔබ අතින් එකට එක කියා ගැනීමක් දසිදුනවන්නේය
හොඳයි එහෙනම් අපි එතනින් අද සාකච්ඡා සමත් කරමු මම ආරාධනා කරන උත්තරාන්සනාසටම පුණ්‍ය අනුමෝදනා පවත්වන්න කියලා
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද නිස්සරණ වනයේ සෙනසුරාදා දවසට ඉදලා තිබුණ ධර්ම දේශනාව හා සාකච්ඡාව නිමාවටපත් උනේ අපි අද දීඝනිකායේ පාටික වර්ගයේ සංගීත සූත්‍රය ඇසුරු කරගෙන කරුණ ඉදිරිපත් කර ගන්නට යෙදුණා අපි ඉදිරිපත් කර ගන්නට යෙදුණු කරුණ ගෞරවනීය චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ විසින් අපිට විස්තර කරලා කියලා දෙන්නට යෙදුණා ඉතින් මෙහි නිසරණ වනයේ සංගය ඇතුළු ගිහි පිරිසත් එක්තුව ඒ වගේම සූම් තාක්ෂණය ඔස්සේ පිරිසත් එක්තු වෙලා අද දේශනාවට සම්බන්ධ වුණා. ඉතින් අපි සීලුම දෙනා එක් රැස් කරගන්නට යෙදුණා වූ ඒ සීලුම පුණ්‍ය ධර්මයන් දෙවියන් බ්‍රහ්මයන් හා සීලුම ලෝක සත්‍යයන් සමග ගාථා කියමින් අනුමෝදන් කරගන්නට යෙදෙනවා.